හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ දින හයක් තුසේ තිබුණු දේශනා කළ, ප්‍රකාශ කළ, විග්‍රහ කර වදාළ ඒ නිබ්බානගාමි මාර්ගයේ අවසාන පියවර වශයෙන් අද මේ ධම්මානුධම්ම පරයාය සූත්‍ර හතරක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අනත් ලක්ෂණ සූත්‍රයත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අපේ පොතේ තියෙනවා අවසානයේටම ධම්ම අනුධම්ම සූත්‍ර හතරක්. අනුධම්ම සූත්‍ර හතරක්. මේ අනුධම්ම සූත්‍ර හතර තමා ධම්මානුධම්ම පරයාය හැටියට දේශනා කළේ අනත් ලක්ෂණ සූත්‍රයත් සමග. දැන් මේ සියලු දැනගත්ත, ඉගෙනගත්ත ඒ ආනපාන සති සමාධිය වැඩීමෙන්, සතර සතිපට්ඨානය වැඩීමෙන් සහ මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වැඩීමෙන් අවසාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ නිබ්බිදා කියන තත්ත්වය තේරුම් අරගෙන නොබැඳී. නිබ්බිදා කියන්නේ මෙතෙක්කල් බැඳුණු බැම්මෙන් මිදී නිබ්බිදා වීමයි. බැම්මෙන් මිදී නිදහස් වීමයි. එතකොට මේ ධම්මානුධම්ම සූත්‍ර හතරක් තියෙනවා. මේ හතරම එකක් හැටියටයි අපි තේරුම් ගත යුත්තේ. මෙතෙන්දිත් ඒ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කියන අවසාන සූත්‍රය තමා අනුධම්ම සූත්‍රය හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයෙකුගේ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන සසර දුකින් සදහටම මිදී නිදහස් වන්නට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් මෙතෙක්කල් බැඳි බැඳි ගෙන ආපු, මේ පවත්වාගෙන ආපු රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන්න ඕන. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ නිසා බැඳෙන්නේ පඤ්චස්කන්ධයට. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වුණොත්, වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වුණොත්, සංඥා සංකාර විඥාන නිබ්බිදා බහුලෝ විහෙරිය උනොත් කළොත් ඒ පුද්ගලයාට ඒ බැම්මෙන් සසරට බැඳුණු ඈඳුණු ඈඳුතු තුනෙන් බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන හදාගත්තේ කවුද? තමන්. වෙන කවුරුත්ම හදලා දෙන, හදලා දුන්න අර බලධාරියෙක්, විශ්වකර්මයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, අම්මා තාත්තා හදලා දුන්න, හදලා දෙන බැම්මකින් නෙමෙයි මේ දුක් පැවැත්මට, සංසාර ගමනට බැඳෙන මේ බැමි තුන හැදෙන්නේ. තමන්ම අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයට ප්‍රියමනාපසේ බැඳෙනවා නම්, අප්‍රිය අමීරිසේ ගැටෙනවා නම්, ප්‍රිය අප්‍රියසේ වැරදිසේ මනිනවා නම්, මේ බැමි තුන සකස් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන, මේ බැමි තුනෙන් මිදී නිදහස් වීමටයි මුළු බුද්ධ දේශනාවෙම බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සියලු ධර්මස්කන්ධයම උපකාර කරගත යුත්තේ. ඒ නිසා අවසාන නිට්ටාව, අවසාන පරමාර්ථය තමයි නිබ්බිදා බහුලෝ විහෙරේ. ධම්මානුධම්ම පටිපට්ඨස්ස භික්ඛවේ භික්ඛුනෝ අයම අනුධම්මෝ හෝති යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේය. යම් සංඥා වේදනා නිබ්බිදා බහුලෝ විහෙරේය. යම් සංඥා නිබ්බිදා බහුලෝ විහෙරේය. යම් සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරේය. යම් විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරේය. එතකොට දැන් තවදුරටත් දැනගන්න ඕන, යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේය කිව්වහම අර ඇහෙන් දකින රූප පමණක් නෙමේ, කනෙන් අහන ශබ්ද රූප, නාසයෙන් ගන්නා ගඳ සුවඳ රූප, දිවෙන් ගන්නා රස රූප, කායෙන් ගන්නා පොට්ටබ්බ පහස රූප, මනසට එන ධම්ම රූප, ප්‍රියමනාප වෙන්න පුළුවන්, අප්‍රිය අමිහිරි වෙන්න පුළුවන්, අදුක්කම අසුක වෙන්න පුළුවන්. ඒ යම් දෙයකට ප්‍රියමනාපසේ රාගයෙන් බැඳුනත්, අප්‍රිය අමිහිරිසේ ද්වේෂයෙන් ගැටුනත් බැඳුනත්, මෝහයෙන් මානයෙන් අදුක්කම අසුකසේ බැඳුනත් බැමි තුන සකස් වෙනවා. ඒ නිසා මේ යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේය කිව්වහම වර්තමාන මොහොතේ තමන්ගේ හිතට ඔය කියන යම් ආකාරයකින් ප්‍රියමනාප රූපයක් එන්න පුළුවන් ආරම්භණයක් හැටියට. වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් අරමුණක් හැටියට, ආරම්භණයක් හැටියට එන්න පුළුවන්. ඒ වගේම අතීත, වර්තමාන, අනාගත, දුරළඟ, සියුම්, ඝන, ආධ්‍යාත්මික, බහිද්ද, හීන, ප්‍රණීත 11 ආකාර වූ අරමුණකුත් දීගං වායටියට එන්න පුළුවන්. මේ යම් අරමුණකට බැඳුනොත් බැම්ම සකස් වෙනවා. ඒකෙන් නිබ්බිදා බහුලෝ විහෙරේය වුණොත් බැම්ම සකස් වෙන්නේ නැහැ. ඒකයි මේකේ පරමාර්ථය. හැබැයි නිබ්බිදා බහුලෝ විහෙරේය වෙන්න බෑ ඊට ඉස්සෙල්ලා අර මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති නිවැරදිවත් ප්‍රායෝගික වත්තු කරද්දවත් භාවිතයට ගත්තේ නැත්නම් ඒ කියන්නේ ආනපාන සති සමාධියේහි පිහිටියේ පිහිටා කටයුතු කළේ නැත්නම් යම් කෙනෙක් එහෙම යම් රූපේ යම් වේදනාය සංඥා සංකාර විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරය උනොත් යෝ එවන් පුද්ගලයා යෝ කිවේ ඒ පුද්ගලයා එවන් නිවැරදිව කරන පුද්ගලයා රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ අර වෙන්කර කර අත්හැරලා ඒ බැඳීම අන්ත කරනවා නිබ්බිදා බහුලෝ විහරේය කරමින් පවත්වාගෙන යනවා ඒක අන්ත කරනවා අවසාන කරනවා යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ යෝ වේදනාය නිබ්බිදා බහුලෝ විහරන්තෝ යෝගම සංඥා සංකාර විඥානේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ එහෙම විහරන්තෝ කරපු පුද්ගලයා රූපං පරිඥානාති ඥානාති කියන්නේ අර අලුතෙන් ජනිත කරවීම බැම්ම පරිඥානේ පූර්ණ වශයෙන් රූපං පරිඥානාති පූර්ණ වශයෙන්ම ඒ රූපයට බැඳීමෙන් නිදහස් වෙනවා වේදනං පරිඥානාති සංඤං පරිඥානාති සංඛාරං පරිඥානාති විඥානං පරිඥානාති ඒ පුද්ගලයා පූර්ණ වශයෙන් ඒ ජනිත කරවීමෙන් අලුතෙන් බැම්මක් සකස් කරවීමෙන් මිදී නිදහස් වෙනවා පරිඥානාති සෝ එවන් පුද්ගලයා රූපං පරිඥානං වේදනං පරිඥානං සංඤං සංඛාර විඥානේ පරිඥානං පරිමුච්ඡති රූපං පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥාය පරිමුච්ඡති සංකාරේ පරිමුච්ඡති විඥානම් පරිමුච්ඡති කියන්නේ පූර්ණ වශයෙන්ම නැවත නූපදන ආකාරයට අර මිදි නිදහසුන සියලු බැමිවලි සබ්බූපදී පටිනිසග්ග උනා කියන එකයි පරිමුච්ඡති. ඒ අනුව පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝක පරිදේවේහි දුක්ඛ දෝමනස්සේහි උපායාසේ. පරිමුච්ඡති දුක්ඛස්මාති වදාම්. එතකොට මේ පූර්ණ වශයෙන් අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන් සහමුලින්ම මිදී නිදහස් වුණාම අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෙහි පරිමුච්ඡති පූර්ණ වශයෙන් මිදී නිදහස් වෙනවා ඒ නිසා ඒ ප්‍රතිඵලයක් හැටියට දුක් පැවැත්මෙන් සදාටම සහමුලින්ම නැවත කවදාවක් දුක දුක් පැවැත්මක් ජාතියක් නූපදවන ආකාරයට ඒ පැවැත්මෙන් නිදහස් වෙනවා. අයමන්ති මා ජාති නත්තිදානි පුනබ්බවෝ කිව්වේ මේක. ඒ නිසා මේක දැන් මේ කිව්වේ අවසාන ප්‍රතිඵලය. මේ යම් කෙනෙක් ආනපාන සති සමාධිය වඩනවා නම් මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා නම් ඒ පුද්ගලයා යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙනවා. ඒ අවසාන ප්‍රතිඵලය තමයි මේ අනුධම්ම සූත්‍රයේ කිව්වේ. දැන් මේ අවසාන ප්‍රතිඵලයට උපකාර වන අනිවාර්යයෙන්ම වැඩිය යුතු නියත අර ත්‍රිලක්ෂණය තමයි ද්විතීය තතිය චතුත්ථ අනුධම්ම සූත්‍ර හැටියට ඊගාව පිටේ තියෙන්නේ. ඒ නිසා මෙතන අපි මේක අර අවසාන ප්‍රතිඵලය කිව්වට මේකයි ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව කරන්න ඕන මේ ද්විතීය තතිය අනුධම්ම සූත්‍රයි. ඒ සූත්‍ර තුනේ කියලා තියෙන්නේ ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අය ධම්මානු අයම අනුධම්මෝ හෝති යම් රූපේ අනිච්ඡානුපස්සී විහරේය නිච්ච සංඥා පජහත්. අනිච්ච සංඥා අනිච්ඡානුපස්සී විහරේය යම් රූපේ අනිච්ඡානුපස්සී විහරන්තෝ අනිච්ඡානුපස්සී පරිඥානං පරිඥානං පරිමුච්ඡති පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි වෙනවා. ඒක පළවෙනි පියවර. එතකොට යම් රූපේ අනිච්ඡානුපස්සී විහරේය අනුපස්සනා කළ යුත්තේ නිච්ච සංඥාව පජහති කරන්න. නිත්‍ය සංඥාව තියනකම් දුක උපදිනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්ස කෙනෙකු තුල උපදින්නේ ඒක නිත්‍යසේ සුඛසේ අත්තසේ දකින නිසයි, බලන නිසයි, උපාදානය කරගන්න නිසයි, පරිහරණය කරගන්න නිසයි. දැන් මේ පැවැත්ම තුළ මේ අනිච්ච අනුපස්සී විහරේය තේරුම් ගන්න ඕන. මේ අනිච්ච කියන්නේ අනිත්‍ය කියන තේරුම නෙමෙයි. අනිච්ච කියන එක එන්නේ තමන්ගේ කැමැත්ත අනුව. ඉච්ච ඉච්ච පටිච්ච වෙනවා, පටිච්ච අභිච්ච වෙනවා, අභිච්ච නිච්ච වෙනවා. එතකොට ඉච්ච කියන්නේ ඡන්දය, කැමැත්ත, නන්දි, රාග සහගත බව. ඉච්ච වචන හතරක් තියෙනවා. ඉච්ච අපි සිංහලෙන් කිව්වොත් කැමැත්ත, ඡන්දය, නන්දි, රාග සහගත බව. මේ හතරම ඉච්ච පටිච්ච වෙන්න හේතු වෙනවා. පටිච්ච කියන්නේ කැමැත්තට බැඳිනවා. ඒක අභිච්ච වෙනවා. දැඩි ලෝභයෙන් ආසාවෙන් කැමැත්තෙන් ඒ බැඳුන් දෙයට දැඩිව බැඳිනවා. ඒක අභිච්ච. ඒ අභිච්චේ ප්‍රතිඵලය ඒක නිච්ච වෙනවා. ඒක නිච්ච වෙන්නේ තමන්ගේ හිතේ. මේ ඉච්ච තමන්ගේ හිතේ ඇති වූ දෙයක්. ඒක කාටත් සබ්බ සාධාරණ නෑ. දැන් අර දුරියන් ගෙඩියක් දුරියන් සුවඳ රස අර අමුත්තේ වගේ රසයි කියපු කියලා හිතපු පුද්ගලයාගේ ඉච්ච පටිච්ච වෙලා නිච්ච වෙන්නේ ඒක ප්‍රියමනාපසේ. ඒ දුරියන් ගෙඩියම අර අමිරි අප්‍රියයි වමන යන තරමට මේක අප්‍රියයි කියපු පුද්ගලයාගේ ඒ ඉච්ච වෙලා පටිච්ච වෙලා අභිච්ච වෙලා නිච්ච වෙලා තියෙන්නේ ඒක දෙවෙනි වේශයෙන්. ඒක අප්‍රිය. ඒ නිසා මේ ඉච්ච කියන එක නිච්ච කියන එක පටිච්ච අභිච්ච වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය අනුවයි. මිම්ම මැනීම කෝදුව මානය අනුවයි. ඒ මිම්ම මැනීම කෝදුව මානය තමන් විසින්ම තමන්ගේ දැනුම අනුවම හදාගත්ත වැරදි මිම්මක්. ඒ මිම්මයි නිච්ච වෙන්නේ. ඒ කෝදුවයි ප්‍රිය බව මනාප බවට හේතුවෙන්. එනිසා මේ යම් රූපේ අනිත්‍යානුපස්සී විහරේය යම් කිසි කෙනෙක් අනුපස්සනා කරනවා නම් අර වැරදිමින්ම නිත්‍ය බව වෙනස් වෙනවා. එකෙන් මිදී නිදහස් වෙනවා. ඒකෙන් මිදී නිදහස් වෙන තාක්කල් ඒ වැරදිමින්ම මානය කෝදුව තියෙන තාක්කල් ඒකෙන් මනින තාක්කල් තමන්ගේ වැරද වරදක් හැටියට දකින්නේ නැහැ. දකින්න බෑ. ඒකයි මේ අනිත්‍ය අනුපස්සී විහරණය කරලා නිත්‍ය සංඥාව හිතෙන් අයින් කරන්න ඕන පජහටි. ඒ යම් රූපේ අනිත්‍යානුපස්සී විහරණය කළාට පස්සේ යද නිත්‍යං තන් දුක්ඛං තේරුම් ගන්න පුළුවන්. ඒ අනුවයි තතිය අනුදම්ම සූත්‍රයේ ධම්මානු ධම්ම පටිපස්සන්න පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමනුදම්මෝ හෝති යම් රූපේ දුක්ඛානුපස්සී විහරේය. දැන් අර ප්‍රියමනාපදී උපාදානය කරගන්නේ නිත්‍යසේ දකින්නේ ඒක සැපයක්, ඒක සුවයක්, ඒක ආස්වාදයක්, ඒක ප්‍රියමනාපසයක් බව වැරදිසේ දැකලා ඒ දැක්ම වැරදි. ඒ යම් ප්‍රියමනාප දෙයක් ඒ මොහොතේ ලැබෙනවා, නමුත් ඒ ප්‍රියමනාප දෙය අර විපරිණාමයටපත් වුණාම ඒක ඒ ස්වરૂපෙන් ස්වභාවයෙන් දිගටම නිත්‍යසේ පවතින්නේ නැහැ. ඒ නිසා අර සැපයි කියලා උපාදානය කරගත්ත දේ විපරිණාමයට අන්‍යතාභාවයට පත් වුණාම අර උරුම වෙන්නේ අවසාන වශයෙන් දුක. ඒ දුක්ඛ අනුපස්සී විහෙරේ. ඒ නිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ යම් කිසි දෙයක් උපාදානය කරගන්නේ, අල්ලගන්නේ, එකතු කරගන්නේ, අයිති කරගන්නේ ඔය ඇහැකරණාසය දිවකය මනහයි රූප වේදනා සංඥා සංකාර විඥාන එකේ සැපක් සුවයක් ආස්වාදයක් සුඛයක් සුචි බවක් තියෙන බව දැක වැරදි විදියට දැක. හැබැයි ඒ සියලු සැප එක මොහොතයි පවතින්නේ. ඒක විපරිණාමයට අන්‍යතාභාවයට පත් වුණාම දුකට පත් වෙනවා. දුක තමයි කෙලවර උරුමයෙන්. ඒ නිසා ඒකයි දුක්ඛ අනුපස්සී විහරේය කිව්වේ. ඒ දුක්ඛ අනුපස්සී විහරේය කළොත් අර සුඛ සංඥාව ප්‍රියමනාපදීට බැඳින බව ගතිය නිදහස් වෙනවා. උපේක්ඛා සිතක් පවතින ඒක ඉවසලා විමසලා පරියෝජනා බහදබ්බා කරන්න පුළුවන්. ඒ දෙක දෙවෙනි එක. එතකොට යම් රූපේ අනිත්‍යානුපස්සී විහරේය කරාම යම් රූපේ දුක්ඛානුපස්සී විහරේය කරන්න පුළුවන්. මේ දෙකම කළාම තුන්වෙනි එක අවසාන එක චතුත්ථාන ධම්ම සූත්‍රයේ තියෙන්නේ යම් රූපේ අනත් අනුපස්සී විහරේය. අනත් අනුපස්සී විහරේය කියන්නේ මේක විපරිණාම ධර්මයටපත් වෙනවා. ඒ විපරිණාමයටපත් වීමේ ප්‍රතිඵලය අනාත වෙන එකයි. දැන් හවුහරණක් නැහැ. අසරණ වෙනවා. අනාත වෙනවා. අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගත්තදී දැන් විනාශ වෙලා ගියා. ඒක තමයි අනත්තානුපස්සී විහරේය. දැන් මේ අනිත්‍යානුපස්සී විහරේය, දුක්ඛානුපස්සී විහරේය, අනත්තානුපස්සී විහරේය කරලා අර අනිත්‍යානුපස්සී විහරේය කළා නිත්‍ය සංඥා පජහති කළාම දුක්ඛානුපස්සී විහරේය කළා සුඛ සංඥා පජහති කළාම අනත්තානුපස්සී විහරේය කරලා අත්ථ සංඥා පජාති කළහමයි එක ප්‍රතිඵලයක් හැටියටයි නිබ්බිධානුපස්සී විහරේය විහරන්තෝ පරිමුච්ඡති දුක්ඛස්මාති වෙන්නේ. මේක ආනපාන සති සමාධිය මරණ අනුස්සති. එනිසා මෙතන තියෙන්නේ මේ අනිත්‍යානුපස්සී විහරේය නිත්‍ය සංඥා පජාති ආනපාන, දුක්ඛානුපස්සී විහරේය සුඛ සංඥා පජාති ආනපාන, අනත්තානුපස්සී විහරේය අත්ථ සංඥා පජාති ආනපාන. සියලු පෘථග්ජන අසුතවත් පුද්ගලයෝ දහම නොහැසූ මේ සියලු ප්‍රියමනාපසේ දකින්නේ ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයා යම් රූපේ නිත්‍යසේ, යම් රූපේ සුඛසේ, යම් රූපේ අත්ථසේ. එනිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ ප්‍රියමනාප දෙයක් දකින්නෙම නිත්‍යසේ සුඛසේ අත්ථසේ. අප්‍රිය අමනාප දෙයක් දකින්නේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ. ඒකයි මේකේ වරද. ඉතින් ඒක නිසා අර දූරයෙන් ගෙඩිය ප්‍රියමනාප භවින් දකින පුද්ගලයා ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ දකිනවා. අර අප්‍රිය අමනාප පුද්ගලයාගේ ඒක ඒ දෙවෙනි වේසයෙන් නිත්‍යසේ අත්ථසේ සුඛසේ තියෙනවා. ඒක ලැබුණොත් තමයි ඒ පුද්ගලයාට දුක. ඉතින් ඒක නිසා මේ සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ නිත්‍ය සුඛ අත්ථ කියන තීරණයක් අරගෙන තමයි මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. ඒ නිසා සියලු බුදුවරුන් දේශනා කළේ මේ බුද්ධ ධර්මය පදනම් වුණේ පදනමම මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන අටක්කරා තීන පදා. ඒ අටක්කරා තීන පදා තමයි සම්බුද්ධේන ප්‍රකාශිත. බුදුහාමුදුරුවෝ කිව්වා වරක් නහි සීල වටං හෝති අටක්කරා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිතා. බුදුරෙක් උපදින්නේ මේ භව උදුරා දමන මාර්ගයේ පාර කියා දෙන්නට කටයුතු කරන්නේ සිල්වතක් රකින්න කියලා නෙමේ, සිල්වතක් පුරන්න නෙමේ, මේ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය පහදා දීලා මේ පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙන පවතින මුල් බැහැගෙන තියෙන නිත්‍ය සුඛ අත්ථ හිතෙන් උදුරා දාලා ඇත්ත ඇති හැටියට යථා භූත ඥාන දර්ශනය ලබා දෙන. ඇත්ත පරමාර්ථ ධර්මය පරම සත්‍ය මේ පැවැත්ම තුළ කිසිම දෙයක් නිත්‍යසේ සුඛසේ පවතින්නේ නැහැ. සියල්ල අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධර්ම. ඒක නියතද? ඒක කාටවත් කිසි දවසක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. සබ්බේ ධම්මා අනිත්‍යයි. ඒක සබ්බේ ධම්මා අනත්තයි. ඒක කාටවත් වෙනස් කරන්න. හැබැයි සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ඇහැට ප්‍රියමනාප වූ රූප නිත්‍යසේ සුඛසේ අත්ථසේ උපාදානය, කන්නට නාසයට දිවට කයට මනට අතීත වර්තමාන ළඟ දුර සියලු දේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ දකිලා උපාදානය කරගන්නවා, බැඳෙනවා. මේ බැම්ම සකස් වෙනවා. එනිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේකේ මේ පැවැත්ම තුළ ජීවත් වීම තුළ පංචස්කන්ධය තුළ අපිට අහන්න බලන්න දකින්න විඳින්න උරන්න උපාදානය කරගන්න තියෙන සබ්බ සකල මනාවම ඒ ස්වරූපයෙන් ස්වභාවයෙන් පවතින්නේ නැහැ. ඒවා අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි. ඒවා නිත්‍ය නැහැ, සුඛ නැහැ, අත්ත නැහැ. මේක යම් කිසි කෙනෙක් යථා පරිදි තේරුම් ගත්තනම් අර නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙනවා. විහරන්තෝ කරනවා. පරිජානං පරිමුච්ඡති දුක්ඛස්මා පරිමුච්ඡති වෙනවා. දුකින් මිදී නිදහස් වෙන්න හැකිනම් ඒ මුල් උදුරා දමන්න හැකි වෙන්නේ මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය වුණොත් පමණයි. ඒ නිසා සියලු බුද්ධ ශ්‍රාවකයන්ගේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කර වදාළ ධර්මයේ හරය මෙන්න මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන තැනට තමන්ගේ හිත ගෙන එමයි. ඒක දැන් අපි මේ පංචස්කන්ධය පරිහරණය කිරීම, පාවිච්චි කිරීම, භාවිතා කිරීම නෙමෙයි මෙතන වෙන්නේ. නිබ්බිදා බහුලෝ විහරන්තෝ පූර්ණ වුණාම උපාදානය සම්බූපදි පටිනිසග්ගෝ වෙනවා, පජහති වෙනවා. ඉතින් ඒක නිසා දැන් අර භාවනා කර්මස්ථානේ මේ මරණානුස්සති, බුද්ධානුස්සති, තමා විපස්සනා, අනුපස්සනා, අර ගිරිමානන්ද සූත්‍රයේ, මහා සතරහිතපට්ඨාන සූත්‍රයේ, ආනපාන සති සමාධි සූත්‍රයේ, සියලු සූත්‍රවල මහා රාහුලෝවාද සූත්‍රයේ, මහා පුන්නම සූත්‍රයේ, සියලු සූත්‍රවල තියෙන්නේ කර්මස්ථාන හතයි. අර මෙත්තානුස්සති, අසුභානුස්සති, සමත මෙත්තානුස්සති බහුලෝ විහෙරෙය, අර ව්‍යාපාදෝසෝ පහීස්සති, අසුභානුස්සති විහෙරෙය, අර රාගං පජහති පහියන්. ඊට පස්සේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ඡං පජහති, දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරෙය අර්ථ සංඥා පජහති. මේ තුන පූර්ණ වුණාම නිබ්බිදානුපස්සී විහෙරෙය නන්දිං පජහති, අභිනන්දනය හිතෙන් ඉවත් වෙනවා. විරාගානුපස්සී විහෙරෙය රාගං පජහති, නිරෝධානුපස්සී විහෙරෙය සමුදයං පජහති, පටිනිසග්ගානුපස්සී විහෙරෙය සබ්බ උපදී පජහති. මේක තමයි බුද්ධ ධර්මය. මේක ආනපාන සති සමාධිය. මේක අර යහපත් නිවෙන මිදෙන පැත්ත ආන කිරීම, ආශ්‍රය කිරීම, අර රත් වෙන මත් වෙන දේ පැත්ත, වැරදි පැත්ත, නරක පැත්ත පජහති. නරක පැත්ත තමයි නිත්‍ය සුඛ අත්ත, අභිනන්දනය සමුදය රාගය උපාදාන. ඒ හත ඉවත් වෙනවා. මේ හත අනුපස්සනා. මේක තමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ එකතුව. මේ හතරම එකට තේරුම් ගන්න ඕන. මේ හතරම හතම එකට තේරුම් ගත්තොත් අර සත්තාන කුසල සූත්‍රයේ ඊය කියපු දේ ඔතෙන්ටමයි එන්නේ. අද කියපු මේ අනුපස්සී ධම්මානුධම්මපස්සී සූත්‍ර, අනුධම්ම සූත්‍ර හතරෙත් මේකමයි හරය. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිත්‍ය සුඛාත්ත කියන එක තමන්ගේ හිතේ මෙතෙක් කල් මුල් බැතගත්ත වැරදි දේ හිතෙන් අයින් කරන්න ඕනේ. ඒකයි නිබ්බිදා බහුලෝ විහෙරේ. ඉතින් ඒක නිසා සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ හිතේ ප්‍රියමනාප දෙයක් ඇහෙන් දැක්කහම ඒක දකින්නේ නිත්‍යයි සුඛයි අත්තයි. ඒක දිගේ රෝධ ගහලා උපාදානය කරගන්න සමුදය බිහි වෙනවා. දැන් මේක තේරුම් ගත්තාම මේක නිත්‍ය නෑ, සුඛ නෑ, අත්ත නෑ, මේක දිගේ රෝධ ගහන්න හොඳ නෑ, මේක උපාදානය කරගන්න හොඳ නෑ. ඒ අනුව නිබ්බිදා බහුලෝ විහෙරේ යමි. දැන් මේ සූත්‍ර හතරෙම තියෙන්නේ මේ බුද්ධ දේශනාවේ අවසාන නිට්ටාව, නිබ්බිදා බහුලෝ විහෙරේ. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර හතරම එකතු කරලා මේ අනුධම්ම සූත්‍ර හතරෙම එකතුවක් හැටියට අනත්ත ලක්කන සූත්‍රය. ඊට පෙර මේ පොතේ තියෙනවා අනත්ත ලක්කන සූත්‍රය. මේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළේ දැන් ඔය සියලු කාරණා පස්වග මහණුන්ට බුදුහාමුදුරුවෝ ඉගැන්වුවා කියලා දුන්නා. මේ වගේ මේක පැහැදිලි කරලා පහදලා දුන්නා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්ුණාට පස්සේ බුදුහාමුදුරුවෝ අර දවස් 24ක් ඒ බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහභූමුල මේ තමන් අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ධර්මය ලෝකයාට දේශනා කරන්න පුළුවන් විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හේතුඵල ධමයක් හැටියට විග්‍රහ කරන්න පුළුවන් ආකාරයට, තේරුම් කරලා දෙන්න පුළුවන් ආකාරයට ගලපගන්න මේ දවස් 24 ගත කළේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වීමත් සමග මේ පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ තමයි අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත් ධර්මය තව කෙනෙකුට දේශනා කරන්න පුළුවන් විදිහට අර අගමුල මැද සසඳා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගලපා ගන්නට ගිය කාලය තමයි අපි අද සත්‍ති කියලා කියන්නේ. සත් කියන්නේ සත් ධර්මය, සති කියන්නේ හේතුඵල ධමයට ගා ගලපා. ඒ නිසා ඒ දවස් 24ක් ජයශ්‍රී මහභූමුල ඉඳලා මේ ධර්මය දැන් දේශනා කරන්න පුළුවන් ආකාරයට ගලපගත්තට පස්සේ බැලුවා කාටද මේක දේශනා කරන්නේ. උද්දකරාම පුත්‍ර අලාරකාලාම ඒගොල්ලෝ මිය පරලෝ ගිහිල්ලා බැලුවා. හැබැයි අර තමන් අවසාන කාලේ අටයුතු කළේ පංච වග්ගයේ භික්ෂූන් සමග. අර ඊර්ෂිවරු අභිඥාලාභී ඊර්ෂිවරු පස් දෙන. ඒ අය ඉසිපතනාරාමේ ඉන්නවා. එගමන බුදුහාමුදුරුවෝ ජයශ්‍රී මහභූමලෙන් දැන් ඉසිපතනාරාමේ බලා යනවා. යනකොට ඉස්සෙල්ලම ගියේ දැන් අද කියන මහා මුනි ආව දැනට. අද කියන්නේ එතන මාමිනියා කෝරලේ. ඔය හිරිවඩුන්නේ එහා පැත්තේ තියන්නේ මාමුනියා කෝරලේ. ඒ බුදුහාමුදුරුව පාරක් තිබුණා ඒ කාලේ තිබුණු නිරංජනා ගඟ දිගේ ගැල්කරුවෝ කරත්තකරුවෝ වෙලෙන්ඩෝ බඩු ගෙනල්ලා සැවැත්නුවරට සහ අනික් තැන්වලට විකුණුවා. මේ පාර දිගේ තමා පළවෙනි දවස බුදුහාමුදුරුවෝ අර ජයශ්‍රී මහා බෝමුලෙන් පිටත් වෙලා ගිහිල්ලා පළවෙනි අවස්ථාවේ කියතන තමා මහමුනි ආ තැන. එතනද මහමුනියා කුර්ලේ මාමිනියා කුර්ලේ කියලා කිය. ඊළඟට ගියේ අද බුදුන් උන්නේ ගම කියන තැනට. ඒක තියෙන්නේ ඔය පාර දිගේ. එතෙන්දි තමා අර උපක ආජීවක හම්බුනේ. ඒ බුදුන් උන්නේ ගමදි උපක ආජීවක වගේම අර තපස්සු බල්ලුක වෙළඳ දෙපෑයන්ව හම්බුණා. ඒ වෙළඳ දෙපෑයන්ගෙන් බුදුහාමුදුරුවන්ට අර පූජා කළා විලඳ මේ පැන්. ඒක නිසා ඒ අය ඉල්ලුවා යමක් වන්දනා කරග. ඒ අනුව තමා බුදුපියන් වහන්සේ පළමුවරට ශාරීරික ධාතු සිරිහඬු, එක ගිරිහඬු වුණා, එක සිරිහඬු. සිරිහඬු කියන්නේ බුදුහාමුදුරන්ගේ කේශ ධාතුන් දුන්නා. ඊට පස්සේ බුදුන් උන්නේ ගමෙන් වාහල් කඩට ගිහිල්ලා, අදත් වාහල් කඩ තියෙනවා, වාහල් කඩින් මේ ලොකු ගඟක් තිබුණේ, ගඟෙන් එගොඩ වුණා. එගොඩ වෙලා අර ඉසිම්බැස්ස ගලට ඉසිපතනාරාමයට ගියා. ඉසිපතනාරාමයට බුදුහාමුදුරුව තනියෙන්මයි වැඩම කළේ. කවුරුවත් සිටියේ නැහැ ඒ කාලේ, බුද්ධ ශ්‍රාවකයෝ කවුරුවත් නැහැ. යනකොට පස්වග මහණුන් ඉසිපතනාරාමයේ ගල උඩ ඉන්නවා, දැක්ක ඈතම වැඩම කරන බුදුහාමුදුරුවන්. නමුත් බුදුහාමුදුරුවන්ව පිළිගන්න හෝ බුද්ධත්වයට පත් වෙලා බව ඒගොල්ලෝ දන්නේ. ඒ අයට ඉස්සිවරි වුණාට, අභිඥාලාභීන් වුණාට බුදුහාමුදුරුව බුදු වුණ බවක් ඒගොල්ලෝ දන්නේ. ඒක නිසා කිව්වා අපි පිළිගන්නේ මොකක්වත් නැහැ, ඔය ගියාට බැරුව දැන් ආයි හොයාගෙන එනවා කියලා. නමුත් බුදුහාමුදුරුව ඒ ගලේ පහළ තැනකට ආවහම අද එතන සම්මුඛ චෛත්‍ය සිඹස්ත ගලට ගිය කවුරුත් දන්නවා. ඒ සම්මුඛ චෛත්‍ය කියන තැනට ඉබේම පස්වක මහණුන් ඇවිල්ලා පිළිගන්න සිද්ධ වුණා. නමුත් ඒගොල්ලෝ තාමත් ආවුසෝවාදයෙන් තමයි කතා කළේ. පස්සේ ඒ සිඹස්ත ගල පස්වක මහණුන් හිටිය ගුහාවට එක්කගෙන ගිහිල්ලා පස්වක මහණුන්ට බුදුහාමුදුරුව කිව්වා මම බුද්ධත්වයට පත් වුණා. එකම කොණ්ඩඤ්ඤ බමුණවත් එකම කෙනෙක්වත් කීයටවත් කොහොමවත් පිළිගත්තේ නැහැ. පිළිගන්නන්න බොහොම අමාරු වුණා. පස්සේ බොහොම කරුණු කිව්වත් පස්වක මහණුන් දන්නේ නැහැ මොකද්ද බුද්ධත්වය කියලා. තේරුම් ගන්න බැරුණා මේගොල්ලෝ ඉරිසිවරු. හැබැයි පස්සේ කිව්වා අවසාන වශයෙන් මම උඹලට කිසි දවසක බොරුවක් කියලා නැහැ. ඉතින් දැන් මං කියන දේ පිළිගනින්න කියලා. එතකොට ඒ 100%ක් පිළිගත්තේ නැහැ කියන නිසා හිතුවා. ඒ නිසා බුද්ධත්වයට පත් වුණා කියලා සාමාන්‍ය මිනිහෙක් කොහොමද දන්නේ? ඉරිසිවරුන්ටවත් බැරි වුණා. පස්සේ බුදුහාමුදුරුව මේ පස් දෙනාට දවස් 23ක් නැවත මේ තමන් අවබෝධ කරගත්ත මේ හේතුඵල ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නා ආකාරයට දේශනා කළා. අරිය පරියේෂණ සූත්‍රයේ, පාත්‍රාශ්‍ර සූත්‍රයේ මේක තියෙනවා. දෙන්නෙක්ව පිණ්ඩපාතය ඇරියා, තුන් දෙනෙකුට උදේවරුවේ මේ කරුණු බණ කියවුවා පැහැදිලි කරා. හවස්වරුවේ පස් දෙනාටම. ඊගාව දවසේ ඒ තුන් අර අනිත් තුන් දෙනාව පිණ්ඩපාතේ හැරියා ඉතුරු දෙන්නට බණ කිව්වා. මෙහෙම දවස් 22ක් හෝ 3ක් බුදුහාමුදුරුව මේ පස්වග මහණුන්ට තමන් අවබෝධ කරගත්ත මේ ධර්මය දේශනා කළා. ඒ දේශනා කරලා 23 වැනි දවසේ තමයි අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැටියට අපි අද කියවන දන්න අහලා තියෙන අර සත්‍ය මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ අර චතු සත්‍ය විභංගය දේශනා කළේ. මෙහෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළත් කොණ්ඩඤ්ඤ බමුණ විතරයි අර මලකඩ කඩලා විරජං වීතමලං ධම්මචක්කුං උදපාටි වෙලා අර මඤ්ඤා තාවය ඉවත් කරලා අඤ්ඤතාවීන්ද්‍රිය මතු කරගෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුනේ. අනික් අයට ඒ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් බැරි වුණා. ඊළඟට තවත් දවස් කීපයක් අර අනික් 4 දෙනාටත් නැවත නැවත මේ ධර්ම දේශනා කරලා චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා ද්වාදශ ආකාරයෙන් විග්‍රහ කරලා ඒගොල්ලන්ගේ අර මලකඩ කඩලා විරජං වීත මලං ධම්මචක්කුං උදපාදි කරලා සෝතාපට්ටි ඵලයට පත් වුණා. දැන් පස් දෙනාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ. මේ සෝතාපන්න ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයන් පස් දෙනා එකතු කරලා බුදුහාමුදුරුව දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය විග්‍රහ කරනවා. ඒ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණයේ විග්‍රහයේ අවසානම විග්‍රහය තමයි අනාත්ත ලක්ෂණ සූත්‍රය. මේ අනාත්ත කියන ධර්මතාවය බුදුහාමුදුරුව විග්‍රහ කරනවා. මේ අනාත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ එතකොට මේ අනාත්ත කියන පදේ විග්‍රහ කරපු දී. බුදුහාමුදුරුව කියනවා රූපං භික්ඛවේ අනාත්තා රූපංච හිදං භික්ඛවේ අත්තා අබවිස්ස. රූපං අනාත්තා රූපංච හිදං භික්ඛවේ අත්තා අබවිස්ස. යම් රූපයක් කැමතිසේ ඒතං මම යේසෝ හමස්මි යේසෝ මේ අත්තාති කියලා තමන්ගේ කැමැත්ත අනුව පවත්තන්න බෑ අනත්තා. ඒ නිසා අත්තා අබවිස්ස මමත්වයෙන් මඤ්ඤතාවයෙන් මගේ කොට මගේ කැමැත්ත අනුව රූපංච හිදං කැමැත්ත අනුව ඒක ඒ ස්වරූපයෙන් ආකාරයෙන් පවත්තන්න බෑ. ඒ නිසා ඒක අනත්තා. අත්තා අබවිස්ස අනත්තා. නයිදං රූපං ආබාධාය සංවත්ති. ආබාධි කියන්නේ අනාත වෙන බව. අනාත වෙන බව නවත්තන්න බෑ අත්තසේ යම් රූපයක් උපාදානය කරගෙන මම කොට මගේ කොට පාටන්න උත්සාහ කරොත් ආබාධාය සංවත්ති. අනාත අර අනත්තාති කියන එකමයි ආබාධාය සංවත්ති. යම් රූපං නයිද ලබ්බේතච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසීති මා අහෝසීති. මේක කොයිතරම් කැමැති වුණත් ඒ කැමැත්ත අනුව ඒක පවත්ව ගන්න බෑ. ඒක වෙනස් වෙලා එකමැත දුකකට පත් වෙනවා. ඒ සම්ප සුඛ සුව සුභ සඳහා උපාදානය කරගත්ත මේ රූපය ඒක මා අවුසිට ඒක එකෙන් තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. ඒ අනුව යස්මාච කෝභිකවේ රූපං අනාත්තා යථා පරිදි මේ රූපේ අනත්ත බව තේරුම් ගත්තනම් ඒ අනුව තස්මා රූපං ආදාය ඒ ආබාධයෙන් අනාත්ත බවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එවං මේ රූපං හෝතු එවං මේ රූපං අවසිට මේක තමයි ධර්මතාවය. මේ අනත්තා කියන වචනේ විග්‍රහ කරලා අත්තා භවිස්ස කිව්වා. ඒ වගේම වේදනා අනත්තා අත්තා භවිස්ස සංඥා අනත්තා අත්තා අභවිස්ස සංඛාරා අත්තා අනත්තා අත්තා අභවිස්ස විඥානං අනත්තා අත්තා අභවිස්ස රූප වේදනා සංඥා සංඛාර විඥාන පහම අත්තසේ මම කොට මගේ කොට ඒතං මම ඒසුවාමස්මි ඒසුමි අත්තාති. යම් කිසි කෙනෙක් පාටන්න නවත්තන්න අල්ල ගන්න උපාදානය කර ගන්න කටයුතු කරනවා නම් අර නයිදන් රූපං ආබාධය සම්වත්තේ අර ආබාධ වලින් අනාථ වීමෙන් මිදී නිදහස් වෙන්න බෑ පුද්ගලයාට. අනාථ බවට පත් වෙනවා. මෙහෙම දැන් මේ විග්‍රහය කරන්න ඉස්සෙල්ලා අර යම් රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංකාර විඥාන ඊට ඉස්සෙල්ලා පස්වග මහණුන්ට යම් රූපං අනිච්ච නිච්චසේ පාත්තන්න බැරි බව යම් රූපං දුක්ඛ සුඛසේ පාත්තන්න බැරි බව ඒ විග්‍රහය ඔක්කොම කරලා අවසානයේ තමයි මේ අනත්තා අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරේ. එතකොට මේ පස්වග මහණුන්ට අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණය විග්‍රහ කරලා නිච්ච සුඛ අත්ත සේ පවත්තන්න බැරි බව අර මීටිසෙල්ලා කියවපු අර අනුධම්ම සූත්‍ර හතරම පැහැදිලිව පිළිසිදුව දේශනා කළා කියලා. එනිසා මේ අනිත්‍ය දුක්ඛ අනත්ත තියෙන අර අනුධම්ම සූත්‍ර හතරෙම එකතුවක් තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රය අනිත්‍ය දුක්ඛ අනත්ත පැහැදිලි කරලා නිත්‍ය සුඛ අත්ත සේ පවත්තන්න නවත්තන්න බැරි බව කිව්වා. දැන් මෙහෙම ඒ පස්වග මහණුන්ට මේ ත්‍රිලක්ෂණය මේ ආකාරයට දුවතානුස්සතිය අඩු ආනාපාන සති සමාධිය අනුව මේකට මේ විදිහට විග්‍රහ කරලා දැන් පස්වග මහණුන්ම කැඳෙව්වා ළඟට. කැඳවලා බුදුහාමුදුරුව දැන් ප්‍රශ්න අහනවා. මේ කියා දුන්න දේ හරියට යථා පරිදි පරමාර්ථ ධර්මයක් හැටියට ආනපාන සති සමාධියක් හැටියට දතානුස්සතිය හැටියට තේරුම් ගත්තද කියලා බලන්න දැන් ප්‍රශ්න අහනවා. මේ වාචික ටෙස්ට් එක දැන් ප්‍රශ්න කිදීමක් පස් දෙනාගෙන් අහනවා. මේ ප්‍රශ්න දැන් පළවෙනි ප්‍රශ්නේ තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්චාවා අනිච්චාවා තංකින් මඤ්ඤත. මඤ්ඤත කියන්නේ තමන්ගේ කැමැත්ත අනුව අර නිත්‍ය සුඛ අත්තසේ යම් රූපයක්. තංකින් මඤ්ඤත භික්කවේ රූපං තමන්ගේ කැමැත්ත අනුව ඒතං මම ඒසුවාමස්මි ඒසුමි අත්තාති කියන එකට ඉස්සෙල්ලා තියෙන්නේ තංකින් මඤ්ඤත. ඒ මඤ්ඤතාව අනුව යම් රූපයක් පවත්තන්න හදනවා නම් ඒ රූපය නිත්‍යසේ පවත්තන්න පුළුවන්ද නිත්‍යසේ පවත්තන්න බැරිද කියලා බුදුහාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. නිත්‍යං වා අනිත්‍යං. පස්වග මහණුන් කිව්වා අනිත්‍යං බන්ති. මේ රූපය නිත්‍යසේ පවත්වන්න බෑ. එහෙමනම් යම් පන නිත්‍යං යම් දෙයක් හිතෙන් එහෙම නිත්‍යසේ පවත්වන්න බැරි නම් ඒක අපි පවත්වන්න උත්සාහ ගත්තොත් උපාදානය කරගත්තොත් ඒක දුක්ඛංවා සුඛංවා ඒක කෙලවර වෙන්නේ දුකෙන්ද සුඛෙන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. පසක මහණු කිව්වා කැමැත්තන් සේ පවත්වන්න බැරි නම් ඒක දුක්ඛං බන්තේ කියලා. ඊට පස්සේ යම් පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා. දැන් මෙතනත් තියෙන්නේ අනත් නෙමේ විපරිණාම ධම්මා. යම් පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුස්සිතුං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අට්ටාති. ඒසෝ මේ එතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අට්ටාති. මම යයි ගැනීමට මගේ යයි ගැනීමට මගේ කැමැත්ත අනුව මගේ වසඟියේ පවත්වා ගන්නට සුදුසුද නැද්ද කියලා ඇහුවා. නො හේතං බන්තේ. එක කළ නොහැකි දෙයක් එක නොසුදුසු දෙයක් බව පස්වග මහණුන් කිව්වා. දැන් මේ වගේ යම් රූපං ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන මේ පහටම මේ ප්‍රශ්න තුන බැගින් ප්‍රශ්න 15ක් බුදුහාමුදුරුව ඇහුවා. රූපවලට ප්‍රශ්න 3යි වේදනාවලට 3යි සංඥාවලට 3යි සංකාර 3යි විඥාන 3යි ප්‍රශ්න 15ක් මුලින්ම ඇහුවා. අනිච්ච දුක්ඛ අනාත්ත නිච්ච සුඛ අට ගතාවිය ඇතුළත් කරලා. ඊළඟට එහෙම ප්‍රශ්න 15ක් අහපු බුදුහාමුදුරුව ඊළඟට පස්වග මහණුන්ගෙන් අහනවා. ඒකම තව ගැඹුරට ගියා. තස්මාතිය භික්කවේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත යං දුරේ සන්තික. යම් රූපයක් අතීත රූපයක් අනාගත රූපයක් වර්තමාන රූපයක් අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් ඕලාරික රූපයක් සුකුම් රූපයක් හීන රූපයක් ප්‍රනීත රූපයක් දුර රූපයක් ළඟ රූපයක් මේ 11 ආකාර වූ රූපයක් යම්කිසි පෘථග්ජන පුද්ගලයෙක් නිත්‍යසේ ගන්න පුළුවන්. එහෙම නිත්‍යසේ ගත්තොත් ඒක නිත්‍යංවා අනිත්‍යංවා කියලා ඇහුවා. ඒ ප්‍රශ්න 11ම අහලා රූපය පිළිබඳව තව 11ක් වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ප්‍රශ්න එතකොට 55ක් ඇහුවා. ඒ සියලු ප්‍රශ්නවලට පස්වග මහණුන් යථා පරිදි තේරුම් අරගෙන උත්තර දුන්නා. මේ අවසාන තියෙන්නේ යං කිංචි විඥාන අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුමහීන ප්‍රනීත දුරේ සන්තිකේ සබ්බං විඥානං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අට්ඨාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තම්බං. මේ ප්‍රශ්න මෙතන ඒ සියලු ප්‍රශ්න අහලා අවසානයේදී පස්වග මහණුන්ට යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තම්බං. මේ පැවැත්ම මේ උපාදානය කර ගැනීම මේ ජීවත් වීමට උපකාර වන රූප වේදනා සංඥා සංකාර උපාදානය කර ගැනීම අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව ඒවා අතීත වර්තමාන අනාගත උනත් ඒවැ පැවැත්ම අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව යථා පරිදි යථා භූත ඥාන දර්ශනය තේරුම් ගත්ත. ඒ තේරුම් ගැනීම ප්‍රතිඵලයක් හැටියට ඊගාවට එවන් පස්සම් එය පසක් කොට දැක්කාම සුතවා අරිය ශාවකෝ ඒ සුතවත් අරිය ශාවකයෝ රූපස්මින්පි නිපින්දති. රූපෙහි කොච්චර ප්‍රියමනාප වුණත් අප්‍රියමිහිරි වුණත් රූපේ පැඳින්නේ නැහැ. වේදනායපි නිපින්දති. සංඥායපි නිබ්බින්දති. සංකාරේසුපි නිබ්බින්දති. විඥානස්මින්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරජ්ජං විනාගා විමුච්ඡති. විමුක්තිස්මින් විමුක්තිමිති ඥානං හෝති. එහෙමනම් අර නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති. විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති. පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති කියන එකමයි. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති. ඒ අනුව මේ සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්ත යථා පරිදි තේරුම් අරගෙන නිත්‍ය සුඛ අත්ත ඉවත් කරපු නිබ්බින්දති තත්වයටපත් වූ රූපස්මින් පිනිබ්බින්දති. වේදනායපි සංඥා සංකාර විඥානේපි නිබ්බින්දති වූ අර පංචවග්ගයේ භික්ඛූන් කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයන් නාපරං ඉතත්තායාති පජානාති. පංචවග්ගයේ භික්ඛූන්ම ඉදම වූත භගවා අට්ඨමනා පංචවග්ගයේ භික්ඛු බුදුහාමුදුරන්ගේ පාසිතං අභිනන්දති. එය අනුව ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් පංජමානේ පංචවග්ගියා භික්ඛූනං අනුපාදාය ආසවේහි චිත්තානි විමුද්ධති. අර ආසවක්කී ඥානය පූර්ණ වෙලා අර පුබ්බේ නිවාසානුස්සති ඥානය චතුපපාද ඥානය ආසවග්ගේ ඥානය ආසවක්කේ ඥානය පූර්ණ වෙලා අරහත් ඵලයටම පත් වුණා. මේක තමයි එතකොට මේ අරහත් ඵලයට යම් කිසි කෙනෙක් පත් වෙන්නේ මේ නිබ්බිදා බහුලෝ විහරෙන්ද වෙලා අර නිබ්බිදා බහුලෝ විහරස්මිති නිබ්බිදා බහුලෝ රූපේදනා සංඥා සංකාර විඥානේ පරිමුච්ඡති වීමේ. කවුරු හෝ කවද හෝ මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ප්‍රියමනාපසේ බැඳෙන නිසායි, ඇලෙන නිසායි, ගැටෙන නිසායි. නිබ්බිදා බහුලෝ විහරං තුනහම අර ඇලීමෙන් තොර, ගැටීමෙන් තොර, මුලාවෙන් තොර උපේක්ෂිතක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ අනුව වීතරාගී, වීතදේශී, වීතමෝහී තත්ත්වයට පත් වූ පුද්ගලයා නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගං නිරෝධ පටිනිසග්ග සම්බූපදී පජහති කර. එනිසා සම්බූපදී පජහති කිරීමයි නිවන. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛ අට ආනපාන සති සමාධියක් හැටියට භාවිත කරන්න ඕන භාවනා කරන. එතකොට නිබ්බින්දති වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් හැම කෙනෙක්ම තීරුම් ගන්න ඕන මේ නිබ්බින්දති කියන වචනේ තීරුම්. මේ මෙතිකල් බැඳි බැඳි බද්ධ වෙවි සන්ධි වෙවි ආපු දෙයට බැඳෙන්න හොඳ නැහැ. ඒ බැම්මෙන් බැඳීමෙන් මිදී නිදහස් වෙන්න. මේ නිබ්බින්දති කියන මාගදී වචනේ ඔය පරිවර්තනය කරපු ත්‍රිපිටකයේ තියෙන්නේ කිසිසේත්ම බුදු දහමට ගැලපෙන්නේ නැති අදහසක් වචනයක් පද පරම ලෙස පරිවර්තනය කර. මොකද පරිවර්තනය කරලා තියෙන වැරදි වචනේ කලකිරි. මේ බුද්ධ ශ්‍රාවකයෝ කලකිරෙනව නෙමෙයි, නොබැඳෙනවා, උපාදානය කර නොගන්නවා. අර බැමි තුන කපා දාන ඒකයි නිබ්බින්දති. නමුත් කලකිරීම කියන වැරදි වචනයක් දාලා මුළු අර අවසාන මේක තමයි වැදගත්ම වචනේ. මේ වචනේ විකෘති විදිහට තාම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වනවා, තාම පිරිවෙන් වල හාමුදුරන්ට උගන්, තාම ධර්ම දේශකයෝ දේශනා කරනවා කලකිරුණයි කියලා. මේක තමයි කලකිරීම කියන්නේ ද්වේෂය. ඒ නිසා උපේක්ෂිතින් නොබැඳීමක් උපාදානයෙන් මිදී නිදහස් වීමක් නෙමෙයි. මේක තමයි බෞද්ධයාගේ නිවන බැහැව පරිවර්තකයෝ ඉකලේ. අටුවාගාරයෝ පරිවර්තකයෝ මුළු බුදු දහමම විකෘති කරලා කන පිට ගහලා මිනිසුන්ගේ නිවන වැහෙන විදිහට ඉගැන්නුවා. ඒක තමයි කරුම. ධර්මය අධර්ම වුණා. ඒක තමයි අනන්තරීය පාප කර්ම. දැන් කලකිරීමනි මිනිස්සු දැන් උගන්නන්නේ කියා දෙන්නේ බණට කියන්නේ පංචවග්ගී භික්ඛුන් කලකිරුණ. අර කවුරුත් ඔයගොල්ලොත් කලකිරෙන්න. දැන් ඔයගොල්ලන්ටත් කියන්නේ කලකිරෙන්න. කලකිරුණොත් නිවන් දකීද? ඒකනේ ඔය පරිවර්තකයෝ දැන් ඔතන ඔය නිබ්බිදා කියන වචනේ අඩුගානේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්ම 4500ක හැම තැනකම දාලා තියෙන්නේ කලකිරීම. ඉතින් සිංහල මිනිස්සු ඔය වචනේ කියවන්නේ අපොයි කලකිරිලායි මේ වැඩ කරන්නේ. කලකිරීම කියන්නේ ද්වේෂය. කලකිරීම ඇති වෙන්නේ ද්වේෂයෙන්. එහෙම වචනයක් බුද්ධ දේශනාවට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඒක නිසා කලකිරීම හෝ පිළිකුල් භාවනාවක් බුද්ධ දේශනාවේ නැත. බුද්ධ දේශනාවේ තියෙන්නේ නොබැඳීම. මෙතෙක්කල් බැඳි බැඳි උපාදානය කරගත්ත දෙයින් අර අපි උපාදානය අත්හැරියාම නිබ්බින්දති වෙනවා. උපාදානය අත්හැරීම එච්චර. හොඳයි, දැන් අවසාන අවස්ථාව තියෙන්නේ මේ භාවනා වැඩසටහනේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් තව පැය දෙකකට කිට්ටුව තියෙනවා. 11ට පමණ අවසන් කරනවා. මොකද 11ට අවසන් කරලා 11යි කාලට විතර දවල් දාන්නේ අරගෙන නැවත එකට මෙතෙන්ට රැස් වෙලා එකේ ඉඳන් හතර වෙනකම් සමාලෝචනය සැසියක් තියෙන. කඩල් කතා කරන්න අවස්ථා. ඉට ඉස්සෙල්ලා තව පැය එකකුත් විනාඩි 45ක් තියෙනවා මේ පින්වතුන්ට මොනවා හෝ නොපැහැදිලි තැනක් මොනවා හෝ තවත් දැනගන්න තියෙන විස්තරයක් අහන්න තියෙනවා. ඇහෙන්නේ නැහැ.
අවසරයි අරිහතුන් වහන්ස, ඔබ වහන්සේ ඊයේ දේශනා කළ සත්කට්ඨාන කුසල සූත්‍රයෙන් මට ගැටලු දෙකක් තියෙනවා. එතන පංචස්කන්ධය සෝ පරික්කති කරන ටිකේ රූපන් පජානාති රූප සමුදයන් පජානාති කියන ඒ පියවර හතේ සංඥා කියන වචනය එනකොට සංඥං පජානාති කියලා දෙය දෙන්නේ ස්වාමීන් වහන්ස.
ඔව්, රූපං වේදනං සංඤං සංඛාරං විඤ්ඤාණං.
ඊළඟට
ඒක හැම මොහොතෙම ඒක කන්ටිනියු. ඒක කොයි මොහොතේ ආවත් ඒක කරන්න ඕන. ඒකයි. දැන් රූප කිව්වනම් රූපං කියන එකට විරුද්ධයි. වෙනස්. රූපං රූප නොවේ. රූපං රූපේ නොවේ. ඒකයි ඒක වෙනස.
ඊළඟට ඒ සංඤං පජානාති සංඤං සංඤා සමුදයං පජානාති සංඤා නිරෝධං පජානාති කියනවා.
එතන සංඤං නිරෝධං පජානාති.
එතකොට
ඒ මොහොතෙම එතනදිම ඒක රෝධ ගැනීම නවත්තන්න ඕනේ. සංඤා දැන් ඇහෙන් දැක්ක ඔව් පජානාති කියන්නේ තමන් තුළ ඇතිවන අර වෙනස්කම නිවැරදිව දැනගෙන ඒකෙන් විනාශ වෙන්න ඕන, නිවෙන්න ඕන, මිදෙන්න ඕන, විනාශ කරගන්න, නිරෝධ කරගන්න.
හරි. ඊළඟට ස්වාමීන් වහන්ස අර තියෙනවා ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධෝ
රූප නිරෝධෝ.
ඊළඟට අර වේදනා සංඥා චේතනා තුනටම පස්ස
නිරෝධෝ පස්ස.
ඔව්. එතකොට අරිහතුන් වහන්සේට පස්ස පෘථග්ජනයට සම්පස්ස කියලා දෙන්නේ.
ඔව්. පෘථග්ජන පුද්ගලයෝ පස්ස සම්පස්ස කරගෙන සංවේදනාවක් ගන්නවා. අරහතුන් වහන්සේටත් පස්ස තියෙනවා, සම්පස්ස කරගන්නේ නැහැ. සංකාර නොකරන නිසා, සංචේතන නොකරන නිසා සම්පස්ස වෙන්නේ නැහැ. සංකාර කළොත් සම්පස්ස වෙනවා, සංකාර නොකළොත් පස්ස තියෙනවා සම්පස්ස නැහැ. නැති වෙන්නේ දැන් අවිද්‍යා මූල පටිච්ච සම්පාදේ තියෙන්නේ හැම තැනම සං. කුසල මූල පටිච්ච සම්පාදේ ධර්මයේ සං නැහැ, සං නැති වෙනවා. ඒ කියන්නේ රාග දේශ මොහ ක්‍රියාත්මක වීම නැවැත්වීමයි සම්පස්ස වීමෙන් සම්භවං නොකිරීමෙන් සංඛාර විසංඛාර කිරීමෙන් වෙන්නේ.
බෝහන්සේට නිර්ගාශ වේවා.
අවසරයි අරිහත්තුමනි, මගේ තියෙන ප්‍රශ්නේ තමයි අසුභානුස්සතිය වඩන්න පෙර ආදීනවය දකින්න ඕනි නේද?
අසුභානුස්සතිය වඩන්නට පෙර ආදීනවය නෙමේ දකින්න ඕන. මේ ආස්වාදයෙන් තමන් තුළ ඇතිවන වේගය වේදනාව තමයි පජානාති. එතකොට මේ වේගය නිත්‍යසේ පවතින්නේ නැහැ, අනිත්‍යයි. ඒක දුකෙන් කෙලවර වෙනවා. ඒ තුනම විපරිණාමයටපත් වෙනවා. මේක දැක්කහම ඔය දරුවා කිව්ව ආදීනෝය පූර්ණ වෙනවා. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනත්ත එහෙම නැත්නම් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තාම තමයි ආදීනව වලින් මිදෙන්න වෙනස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න අර මාළුවා ඇමක් දැක්කා. බිලී කොක්කක ඇමුණු ඇමක් දැක්කා මාළුවා. මාළුවට මේකේ ආස්වාදය මිසක් ආදීනවය දකින්න බෑ. ඒක මාළුවා දකින්නෙම හොඳ රස කෑමක් නිත්‍යයිසෙ. හොඳ සුඛ සැපසේ. ඒක නිසා මේක මම කොට මගේ කොට අත්තසේ මඤ්ඤතාවෙන් ගන්න ඕනේ. එනිසා මාළුවා දකින්නෙම අර ඇම නිත්‍යසේ සුඛසේ අත්තසේ. හැබැයි ඇම කෑවොත් ඒක උගලට අහුවෙනවා. දැන් මාළුවක් ඇම කන්න ඉස්සෙල්ලා මේ අනිත්‍යසේ දුක්ඛසේ අනත්තසේ දැක්කනම් මේ ඇම කන්නේ නැහැ. ඒක තමයි ආදීනව අනුපස්සනා කරනවා කියන්නේ.
එතකොට මේ අත්ත් සංඥාව මෙනෙහි කරනවා කියන්නේ?
අත්ත් සංඥාව කියන්නේ මේ කිසිම දෙයක් ඒතං මම යේසු හමස්මි යේසෝ මේ අත්තාති කියලා මම කොට මගේ කොට මගේ කැමැත්ත අනුව මගේ වසඟේ පවත්වා ගන්නට සුදුසු නොවේ කියන තීරණය. දැන් මේ ත්‍රිපිටකයේ තියෙනවා ඒතං මම යේසෝ හමස්මි යේසෝ මේ අට්ටාටි. ඒකේ විරුද්ධ පදෙත් තියෙනවා නේතං මම නේසෝ හමස්මි න මේසෝ අට්ටාටි. ඔය දෙකම පරිවර්තනය කරලා තියෙන්නේ ඒතං මම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. මම මමයි, මම මගේ මගේ ආත්මය. ඒතං මම සෝමස්මි සෝමේ අට්ඨාටි. නේතං මම නේසෝමස්මි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්. පරිවර්තන දෙකම සහ මුලින්ම ධර්මයට නොගැලපෙනසේ පරිවර්තනය කළා. ඒක අපි නිවැරදිව පරිවර්තනය කරනවා නම් නේතං මම කියන්නේ මමයයි ගැනීමට සුදුසු නොවේ. නැ නේත්‍ර වමස්මි කිව්වේ මගේයි ගැනීමට සුදුසු නොවේ. මගේ කැමැත්ත අනුව මගේ වසඟියේ මගේ කැමැත්ත අනුව පවත්වා ගන්නට සුදුසු නොවන්නේ මේ. ඒක තේරුම් ගත්තොත් නේතං මම නේසෝ වමස්මි න මේ සුවත් ආටි තේරු. දැන් පරිවර්තනය කියලා තියෙන්නේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේකෙන් තමයි මුළු බුද්ධ ධර්මයේම විකෘති කළේ, විනාශ කළේ අනන්තරිය පාප කර්මයක් හැටියට. දැන් මගේ ආත්මය නොවේ කියලා තමයි දැන් මිනිස්සු කියන්නේ. මේක මගේ කැමැත්ත අනුව මගේ වසඟියේ මගේ අයිතියේ මගේ සන්තකේ පවත්වා ගැනීමට සුදුසු නොවන්නේම කියන යථා භූත ඥාන දර්ශනයයි ලැබියේ.
තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පිරුණන් පාන්න මේ ආරාධනා කරා කියනවනේ මාර්යා. එහෙම 31 තලයේ තුල එහෙම පුද්ගලයෙක් ඉන්නවද?
පුද්ගලයෙක් නෙමෙයි. මේක ධර්මතාවයක්, නියාම ධර්මයක්. එක කර්ම නියාමයේ, ධර්ම නියාමයේට අදාළ නියාම ධර්මයක්. දැන් අපි හිතමුකෝ බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුව බැරි වෙලාවත් ආරාධනා කළා නම් කල්පයක් වාසය කරන්න. කල්පය කියන්නේ කොච්චරද? අවුරුදු 120යි මිනිස් කල්පය. දැන් බුදුහාමුදුරුවෝ ඔය මේ ආයු සංහාරය කරලා ඊට පස්සේ අර චුන්ද කම්මාර පුත්‍ර යගේ දාහනය වලඳලා යනකොට බුදුහාමුදුරුවෝ නිකනිකම් බකල් ගහන කරත්තු. දැන් බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ ඒට එදාම පිරිනම් පෑවා. හවස වෙනකොට තව සතියක් ජීවත් වුණා නම් දුකක්ද විඳින්න වෙන්නේ සැපක්ද? තව අවුරුදු 40ක් ජීවත් වුණා නම් කොච්චර දුකක් විඳින්න වෙයිද? එහෙම ධර්මතාවයක් නැහැ. ඒ නිසා මේ කරජකය පවත්වාගෙන යන්න බෑ. ආයුක්කය වුණාම, කම්මක්කය වුණාම, ගෙන ආවිස හැම කෙනෙකුටම තියනවා ගෙන ආවිස. ඒ උපරිම ආවිසට එහා බලෙන් කෘතිම වශයෙන් යම් කිසිගේ කෙනෙක්ගේ කරජකය පාටගන්න යනවා, පාටන්න උත්සාහ කරනවා නම් දුකක් මිසක්, වේදනාවක් මිසක්, අපහසුවක් මිසක් වෙන කිසි දෙයක් උරුම වෙන්නේ නැහැ. තමන්ටත් අනුන්ටත්, තමන්ගේ අර ඥාතීන් ශ්‍රාවකයන්ට. ඒක නිසා බුදු කෙනෙක් එහෙම කවුරු ඒකකින් අර සාහිත්‍යකාරයා දාලා තියෙන්නේ මාර්යා තමයි මේ මැරෙන්නත් ආරාධනා. ඒක හරි. මොකද මේ කරජකය මාරයට අයිති ආපෝතිජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් ණයට ගත්ත කොටස් හතරකින් හදාගත්ත දෙයක්. ඒ නිසා මාරය කිව්වා ඕක දැන් දීලා යන්න කියලා. ඒකයි තේරුම.
අවස්තරයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන්න කියලා හිතලා එහෙම හරි මානසිකව ආහාරයක් අනුභව කරන එක පින් 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 දීලා අනුභව කරන එක
වැරද්ද. මොකද්ද මාර්යාගේ මිදී නිදහස්, ණයන් මිදී නිදහස් වෙන මාස් ගන්නවා. එහෙමද?
එහෙම කියලා හරි සමහර අය අර පින් අනුමෝදන් කරලා අනුභව කරනවනේ. ඒක වැරදි නේද?
මට හරියටම ප්‍රශ්නේ තේරුනේ නැහැ.
දැන් මාස් මාංශමය ආහාරයක් ගන්නවා. ඒක ඒ වෙලාවේ ආහාරයක් විතරයි කියලා හිතලා.
ඔව්.
ඒ වෙලාවේ ඒක වැරද්දක්ද?
ඔව්. ඉතින් මාස් බව දන්නවනම්, අනුන්ගේ සතෙක් මරලා ගත්ත බව දන්නවනම්, කැමැත්තෙන් මේ මස් නොදුන්න බව දන්නවනම්, අනුන්ගේ ප්‍රාණඝාතය කරදරයක් කරලා ගත්ත බව දන්නවනම්, මේ අනුන්ගේ මස් තමන් කහලා ණය වෙනවා මිසක් ණය මිදී නිදහස් වෙන්න බෑ. මොනවා කිව්වත්, මොනවා කිව්වත් මස් කෑමට පස්සේ ඒ ණය මිදී නිදහස් වෙන්න මස් වලින් ණයට ණය ගවන්න ඕන. ඒකයි වෙන්නේ.
අවසරයි.
මේ මයික් එකක් දෙන්නකෝ අපේ ස්වාමීන් වහන්සේට.
අපේ අරහතුන් වහන්සේ එනම් මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලේට ඉන්දියාවේ ඉඳලා එල්දින් වැඩියා කියලා කියනවා.
එහෙම කියලා නෑ කොහෙවත් කියලා තියෙන්නේ. එකම තැනක මහා වංශේ ජම්බුද්දීපා ඉදාගතා ලංකාපුර, ජම්බුද්දීපේ ඉඳලා ලංකාපුර රාජධානියට ආවා. ඒ කාලේ ජම්බුද්දීපය කිව්වේ මේ මේ ප්‍රදේශය. අද නම් හම්බන්තොට දිස්ත්‍රික්කේ, මුණරාගල දිස්ත්‍රික්කේ, බදුල්ල දිස්ත්‍රික්කේ, අම්පාර දිස්ත්‍රික්කේ, පොළොන්නරුව, තිරිකුණාමල දිස්ත්‍රික්කේ මේ කොටස එදා ජම්බුද්දීප. මේ සිංහල පොතක් තියෙනවා, පුස්කොළ පොතක්. අද පෙරදිනිය විශ්වවිද්‍යාලේ සිලෝන් රූම් කියන එකේ අවුරුදු 1000කට වැඩි පරණ පුස්කොළ පොතක් තියෙනවා. මේ පොතේ තියෙනවා ජම්බුද්දීපේ කඩයි. එහෙම නැත්නම් ත්‍රී සිංහලයේ කඩේම් පොතක් තියෙනවා තව එංගලන්තේ මියුසියම් එකේ. මේ පොත් දෙකේම තියෙනවා ජම්බුද්දීපේ කටි. ඒ නිසා මේ හෙළ බිමේ සිව් හෙළේ අතීතේ තිබුණු එක දීපයක්, දීපාත්‍රයෙන් එක දීපයක් ජම්බුද්දීප. මේ කොටසට 1804 නෝත්තාණ්ඩුකාරයා, අර තාම උඩරට අල්ලගෙන නැහැ, නෝත්තාණ්ඩුකාරයා මේ ඉංග්‍රීසි පාලකයෙක් හැටියට ආණ්ඩු කරන කාලෙත් නෝත්තාණ්ඩුකාරයා ලියපු ලියවිල්ලක් තියෙනවා. අද ඒක බොහොම ප්‍රසිද්ධ ලියවිල්ලක් හැටියට තියෙනවා. නෝත්තාණ්ඩුකාරයා කියලා තියෙනවා, මම හෙට ජම්බුද්දීපේ මේ එක්නැලිගොඩ නිලමේ හම්බ වෙන්න ජම්බුද්දීපයට යනවා. ජම්බුද්දීපය තියෙන්නේ කොළඹ ඉඳන් නැගෙනහිරට සැතැම්ම 58ක් ගිය තැන මේ ජම්බුද්දීපේ තියෙනවා. ඉතින් ඒ සුද්ධ විතරක් නෙමේ, සිංහල මිනිස්සුත් මේ ප්‍රදේශයට, බුදුන් උපත ලද ප්‍රදේශයට, මලාටට ඒ කාලේ කිව්වේ දේවහෙළය, එහෙම නැත්නම් ජම්බුද්දීපේ. ඉතින් ඒක නිසා මිහිඳු හාමුදුරුවෝ අනුරාධපුරයට ගියේ ජම්බුද්දීපේ මේ රජගහනුවර ඉඳලා. අද රජගහනුවර රජගල වුණා. ඒක අර රජගහනුවර තිබුණු විහාරාරාම නැති වුණාම ඒවා රජගල දැන්න බවට පත් වුණා. මේ සවැත් නුවර තමයි මගධ රාජධානිය අගනුවර. සවැත් නුවර රජගහනුවර පැත්තකින් තමයි මේ වේළුවනාරාමේ රජගහනුවර තිබුණේ. මිහිඳු හාමුදුරුව එතන ඉඳලා තමයි අනුරාධපුරයේ, ඒ කාලේ කිව්වේ ලංකාපුර රාජධානිය, ලංකාපුරයට වැඩම කළේ. දැන් මිහිඳු හාමුදුරුව ධර්මයේ දේශනා කළේ අර ලංකාපුරට ගිහිල්ලා මොන භාෂාවෙන්ද? නෑ, මාගදි භාෂාව නෙමේ, යක්කහෙළ භාෂාවෙන්. මාගදි භාෂාවෙන් තිබුණු සූත්‍ර ධර්ම මිහිඳු හාමුදුරුව හෙළ භාෂාවෙන් දේශනා කළේ. ඉතින් මිහිඳු හාමුදුරුව අවුරුදු ගණනාවක් තුල හොඳට සිංහල හෙළ භාෂාව ඉගෙනගෙන, මගධී භාෂාවත් ඉගෙනගෙන, ධර්මයක් තේරුම් අරගෙන මගඵල ලැබුවේ මේ අම්පාරේ රජගල තැන්නේ. ඒ රජගල තැන්නේ ඉඳලයි දැන් මේක ඔප්පු කරන්න පුළුවන් 100%. දැන් මිහිඳු හාමුදුරුව රජගහනුවර රජගල තැන්නේ ඉඳලා අනුරාධපුරයට ගිහිල්ලා මේ ධර්මය දේශනා කරලා, බුද්ධ ධර්මය අර මගඵල ලබන ආකාරයට ධර්මය මතු කරලා ධර්මයේ පිහිටා ආපහු ආවා අම්පාරේ රජගහනුවර රජගල තැන්නට. පිරිනිවන් පෑවේ මිහිඳු හාමුදුරන්ගේ භස්මාවශේෂ අද තැන්පත් කරපු තැන ගලක කොටලා තියෙනවා. පිහිටි ගලක කොටලා තියෙනවා. එකකටවත් වෙනස් කරන්න බෑ. එහෙනම් මිහිඳු හාමුදුරු ඉන්දියාවෙ ඉඳන් ආව නම් යන්න බෑ ආපහු ඉන්දියාවට. ඈ, ඉතින් මේවා අපේ ඔය අර අන්ධ මේ මත්වාදීන්ට මේ වගේ දේවල් අර යථාභූත ඥාන දර්ශනයක් නැති නිසා, ධර්මයක් නැති නිසා මේවා පරම සත්‍ය දකින්න, කියන්න, පිළිගන්න බෑ. එක කරුමේ, එක කරුමේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒක ඇත්ත, ඒක ඇත්ත. එදා මේක යක්කහෙළේනේ. මේ යක්කහෙළේ ආගමක් දහගමක් එච්චර තිබුණේ නැහැ. ඒක නිසා කුඹුරු ඇපුරුවේ නැහැ, හේංගොයි ටැංගලේ නැහැ. ඒක නිසා රජවරුත් වැසියොත් විනෝදිතත් කළේ ආහාර හොයා ගන්නත් කළේ දඩයක්. ඒ ධර්මයක් එච්චර නොතිබුණ. නමුත් ඒ වන විට ජම්බුද්දීපේ බොහොම හොඳට වැවූ හදලා කුඹුරු වාරිමාර්ග ක්‍රම හදලා හොඳට කුඹුරු අපුරලා වනුයන් හදලා වැව්වම්න හදලා මේ වීවගා කරලා හොඳට ජීවත් වුණා. ඒක තියෙනවා. දැන් බුදුහාමුදුරුව සිවුරක් හදාගන්න හැටි උපමාවට කිව්වේ මේ කුඹුරක ලියදි වගේ. ලියදි තිබුණේ නැත්නම් එහෙම ක්‍රමයක් තිබුණේ නැත්නම් මේවා කියන්න බෑනේ. හැබැයි අනුරාධපුර යුගයේ අනුරාධපුරේ මේ වන විට එහෙම වාරි මාර්ග ක්‍රම තිබුණේ නැහැ. කුඹුරු හැපුරුවේ නැහැ. වන උයන් හැදුවේ නැහැ. නමුත් කලේ එකම දේ සත්තු මරාගෙන කාලා රැඩියමේ ගිහිල්ලා ඔය අලබතල වගේ කැලේ තිබුණු වැල්ලල් වර්ගවලින් කොළ මුල් මල් අල ගෙඩි ජාතිවලින් යැපුණු යැපුම් ක්‍රමය. ඒක පස්සේ වෙනස් වුණා.
අවසරය රහත් බුදු පියාණනේ, බුදුන් වහන්සේ මේ රාහුල කුමාරයාට, මේ රාහුල ස්වාමීන් වහන්සේට කුඩා ළමයෙකුට තේරෙන පරිදි මහා රාහුල වද සූත්‍රය දේශනා කළ බව ඔබ වහන්සේ දේශනා කළා. අප කෙරෙහි ඉතාමත් කරුණාවෙන් මහා රාහුල වද සූත්‍රය දේශනා කරන මෙන් ඉල්ලා
සිටිමි. ඔව්, දැන් කොහොම වුණත් මහා රාහුල වද සූත්‍රය දේශනා කරන්න කියන්න මේකේ කරුණු කියන කරුණු කියන්න බැරි වුණා. ඒක හොඳයි. ඒ දරුවා මතු කළ එක මහා රාහුල වද සූත්‍රය මේ පොතේ අපි සඳහන් කළා තියෙනවා. නමුත් ඒකේ අපිට විග්‍රහයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. 99 වෙනි පිටේ 99 වෙනි පිටේ තියෙනවා මහා රාහුල වාද සූත්‍රයෙන් උපුටාගත් වැදගත්ම කොටස. මේ මුළු මහා රාහුල වාද සූත්‍රයම උපුටාගෙන කොපි කරලා නැහැ. 120 වෙනි කේතේ පටන් සුළු කොටසක් වැදගත් කොටසක් අපිට අවශ්‍ය කොටසක් පමණයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ මහා රාහුල වාද සූත්‍රය කුඩා දරුවෙකුට කියපු දහම. මේකෙ තියෙනවා පැහැදිලිවම බෞද්ධයින්ට පොඩි කාලේ තේරුම් ගත යුතු ධර්මතාවයන් කීපයක්. මෙත්තං හිතේ රාහුල, මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහීසති. මේ මෙත්සිතක් මෙත්තානුස්සතිය වඩනකොට මොකද්ද හිතෙන් පහීසති වෙන්න ඕන? ව්‍යාපාදේ කියන්නේ ද්වේෂය, වෛරය, ක්‍රෝධයට මුල් වෙන දේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ වැය වෙන පැත්ත. ඒ කියන්නේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිඝය සියල්ල ඒ දෙවෙනි වේශය මතුවෙන්නේ ව්‍යාපාදය නිසා. එතකොට මෙත්තානුස්සතිය, මෛත්‍රිය වඩන්න ඕන. කරුණු කීපයක් මුල් කරගෙන තමන්ගේ හිතේ අනුන් කෙරෙහි, අනික් සත්වයන් පුද්ගලයන් කෙරෙහි ඇති අර දෙවෙනි වේශය තරහ, වෛරය, ක්‍රෝධයේ මුල ව්‍යාපාදය. ව්‍යාපාදය ඉවත් වෙන්නටයි. ව්‍යාපාදය ඉවත් වුණේ නැත්නම් මෛත්‍රිය වඩලා හරයක් නැහැ. එනිසා සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ නොවුනොත් මෙත්තානුස්සතිය වඩලා ව්‍යාපාදේ ඉවත් වුණා වෙන්නේ නැහැ. ඊළඟට කරුණං රාහුල භාවනං භාවයේහි කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝයා විහේසාසා පහිස්සති. එතකොට කරුණං, කරු කියන්නේ බාධක, තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක කරු. ඒ තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක නැති කරන්න, නං කියන්නේ නැති කරනු, කරු නැති කරන්න, බාධක නැති කරන්න කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝසෝ විහේසාසෝ පහිස්සති. අර හිතේ තියෙන විහිංසාව, එහෙමනම් අනෙකෙකුට කරදරයක්, අපහසුවක්, අමාරුවක්, අපහාසයක්, අවමානයක් කරන්න තියෙන හිතේ තියෙන වැරදි අර දේ හිතෙන් ඉවත් වෙනවා. ඒ නිසා කරුණං, තමන්ගෙත් අනුන්ගෙත් දෙපැත්තෙම නිවනට තියෙන බාධක ඉවත් කරන්න පුළුවන් කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ විහේසාසෝ පහිස්සති. විහේසා කියන්නේ විහිංසා, අර බාධක කිරීම. කරු එහෙම නැත්නම් තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක තමයි විහේසා. කරුණං භාවනා කළාම ඒ විහේසාසෝ පහිස්සති. ඊළඟට මුදිතං රාහුල භාවනං භාවේහි මුදිතං හිතේ රාහුල භාවනං භාවයතු යා අරතිං සහ පහිස්සති. අරති කියන්නේ ඉස්සා මච්චරි, ඊශ්‍යාව සහ අර මාත්සාර්ය කියන දෙක. මේ මුදිතං, මුදිතං කියන්නේ අනුන්ට ලැබුණු සැපට යහපත, අනුන්ට ලැබුණු හොඳකදී අපි ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යා නොකළ යුතුයි. අපේ හිතේ තියෙන, තමන්ගේ හිතේ තියෙන ඉස්සා මච්චරිය ඉවත් වෙනවා මුදිතං භාවනා කළා. මේක දැන් අපි හිතමු තමන්ගේ ළමයෙක් ඉන්නවා පන්තියේ, තව ළමයි 40ක් ඉන්නවා. දැන් එක ළමයෙක් පළවෙනියා වෙනවා, 40ටම පළවෙනියා වෙන්න බෑනේ. තමන්ගේ ළමයා පළවෙනියා වුණේ නැහැ. අර පළවෙනියා වුණ ළමයාට බොහොම පිරිසිදු, අවංක, බොහොම සිතකින් ඊර්ෂ්‍යා මාත්සරිය නැතුව ඒ පළවෙනියා වීම වූ දරුවාටත් අපිට පුළුවන් නම් අර සුබ පතන්න. ඒක මුදිතා ගුණය. තමන්ගේ ළමයාට උනේ නැහැ, පළවෙනියා වෙන්න බැරි වුණා. නමුත් අර ළමයාගේ දක්ෂකමට ඒ ළමයාට අර අවංක වූ පිරිසිදු සිතකින් අර සුබ පතනවා නම් ඒක මුදිතා ගුණය. ඒ වගේම යම් කිසි කෙනෙක් මගඵල ලැබුවාම ඒ මගඵල ලැබීම කෙරෙහි තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් අරතියක් තියෙනවා නම් ඒක නැති වෙනවා මුදිතා ගුණය තියෙනවා. ඒක නිසා මුදිතා ගුණය කියන්නේ අනුන් ලද සතුටේදී තමන්නුත් ඒ සතුටට සුබපතන්න, සිත සතුටු වෙන්න පුළුවන් ගුණය මුදිතා ගුණය. ඒක මුදිතා ගුණය වැඩෙනකොට අරති ඉස්සාමච්චරිය හිටෙන් ඉවත් වෙනවා, පාන වෙනවා. ඒ වගේම උපෙක්කන් රාහුල භාවනං භාවේහි උපෙක්කන් හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිගෝසෝ පහිස්සති. උපෙක්කා භාවනාව භාවනා කරනකොට අර ගැටීම, පටිගය කියන්නේ ඇලීම ගැටීම මුලාව තුනම හිතෙන් ඉවත් වෙනවා. ඒ නිසා අර උපේක්ඛා හිතක් ඇති කරගන්න ඕන මේ ගැටීම ඉවත් කරගන්න. ඊළඟට තියෙනවා අසුභං රාහුල භාවනං භාවේහි අසුභං හිතේ රාහුල භාවනං භාවයතු සෝ රාගෝසෝ පහීසති. එතකොට අසුභ අනුස්සතිය භාවනා කරනකොට හිතේ උපදින රාගය, රාග කියන්නේ රා කියන්නේ මත් වෙනවා, ග කියන්නේ ගැවෙන්න තියෙන කැමැත්ත. අර මත් වෙලා යමකට හේතු වෙන්න අල්ලගන්න ගෑවෙන්න තියෙන කැමැත්ත හිතෙන් ඉවත් වෙනවා අසුභ අනුස්සතිය භාවනා. අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි අනිච්ච සංඥං හිතේ රාහුල භාවනං භාවයතු යෝ අස්මිමානෝසෝ පහීසති. අස්මානය කිව්වේ අර නිච්ච සුඛ අට තුනේම එකතුව. එතකොට මෙතන තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභ අනිච්ච සංඥා. මේ හයම එකතු කළා බුදුහාමුදුරුවෝ ඊගාවට කියනවා ආනපානසති රාහුල භාවනා. මේ මොනවද මේ කරන්නේ? ආනපාන අස්ස පස්ස. මෙන්න මේකයි ආනපාන. අපි දැන් මෙතෙක් කල් කිව්වෙත් කළෙත් කියා දුන්නෙත් අර යහපත් පැත්ත ආන කරලා අයහපත් පැත්ත පාන. අර මෙත්තානමිති මෙත්තං මෛත්‍රිය වඩලා ව්‍යාපාද පහියන්ති කරන්න ඕන. ඒ වගේම කරුණං භාවනා කළා විහිංසාව හිතෙන් ඉවත් කරන්න. මුදිතං භාවිතා කළා අරතිය ඉවත් කරන්න. උපෙක්ඛං භාවිතා කළා අර ඇලීම ගැටීම මුලාව තුනම හිතෙන් ඉවත් කරන්න පුළුවන්. අසුභය අනුපස්සනා කළා රාගය ඉතින් ඉවත් කරන්න පුළුවන්. අනිච්ච සංඥාව අනුපස්සනා කරලා අස්මිමානය ඉතින් ඉවත් කරන්න පුළුවන්. මේක තමයි පොඩි ළමයෙකුට උනත් කියා දෙන්න පුළුවන් නිවැරදි ආනපාන සති සමාධිය. මේකේ බුදුහාමුදුරු පැහැදිලිව කියලා තියෙනවා ආනපාන සති රාහුල භාවනාව මේ ආනපාන සති සමාධිය. භාවනම් භාවනෝ ආනපාන සති හිටි රාහුල භාවිතා බෞලී කතා මහප්පලා හෝති මහානිසංසා සතර ඇතිපට්ඨානය. ඒ වගේම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙන ක්‍රමය මහත්ඵල මහානිසංස. ඉතින් ඒක නිසා මෙච්චර පැහැදිලිව ආනපාන සති සමාධිය මොකද්ද කියලා මේ කුඩා ළමයෙකුට තේරෙන හැටියට මේ දෙපැත්ත අස්ස පස්ස කළ යුතු දේ දෙපැත්ත කියලා තියෙනවා. මේක තමයි ආනපාන සති. මේක තේරුම් ගන්න බැරි මිනිස්සු අද හුලං ඇද ඇද පිට කර කර බඩ පුම්බ පුම්බ හැකිලා හකුලීම බල බල එහෙම නැත්නම් අර රේණුකාණ්‍ය හාමුදුරුවෝ කිව්වා වගේ වායෝ කසින පඨවි කසින තේජෝ කසින කසින හද හදා මේ ආනපාන ප්‍රාණයාම ක්‍රමය කරන්න. නමුත් මේක තමයි මෙතන තමයි බුද්ධ ආනපාන සති සමාධිය පැහැදිලිව කියලා තියෙන්නේ. ඊළඟට මේකේ මේ හතරම කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා අනිච්ච සංඥා අර චිත්තපටිණං වේදී එක කියලා අවසාන වශයෙන් අනිච්ඡානුපස්සී අසසි සාමීති වික්කටි නිච්ච සංඥාම් පජහති. විරාගානුපස්සී රාගම් පජහති. නිරෝධානුපස්සී සමුදයම් පජහති. පටිනිසග්ගානුපස්සී සික්කටි අස්මිමානං පජහති. නිබ්බිදානුපස්සී විහරති වෙනවා. මේක තමයි ආනපාන සති සමාධිය. මෙච්චර පැහැදිලිව ලේසියට තේරුම් ගන්න පුළුවන් විදිහට මහා සතරහිතපත්තාන සූත්‍රයේ තියෙනදී රාහුලවාද සූත්‍රය කියලා තියෙනවා. මේවයි දහම් පහසල් වල විශේෂයට ඇතුළත් කළ යුත්තේ ආනපාන සතිය මාදි ඇටි. මේක කිව්වනම් ඉගෙනුවා නම් අද ළමයි ඔය උඟාවක් වැරදි වලින් පොඩි කාලෙම මිදෙනවා. කළ යුතු කරණීය ධර්ම දන්නවා, නොකළ යුතු අකරණීය ධර්ම දන්නවා. මේ වැරදි දේ කළ නිසා මේ වගේ දුකක්, වේදනාවක්, වේගයක්, අපහසුයක්, අමාරුවක් උරුම වෙන්නේ කියන එක දන්නවා. නමුත් මහා රාහුලවාද සූත්‍රය වගේ වැදගත් පහසු සරල ධර්මයක් බුද්ධ දේශනාවට, ඔය බුද්ධ ආගම පොතට ඇතුළු කළා නැහැ. පටිච්ච සම්පාද ධර්මය ඇතුළත් කළත් නැහැ. මේ වගේ හුඟක් සූත්‍ර තියෙනවා, බොහොම ලේසියට තේරුම් ගන්න පුළුවන්. මේ ආනපාන සති සමාධි අස්සපස්ස කළ යුතු කරණීය කරණීය. ඒ කිසිවක් දහම් පාසලකට හෝ බුද්ධ ආගමේ විෂය නිර්දේශයට හෝ ඒ කාලේ පුද්ගලයෝ ඇතුළත් කළේ නැහැ. ඇතුළත් කළේ අර ලලිත විස්තරයේ දිව්‍ය අවධානයේ තියෙන අභව්‍ය අද්භූත ආශ්චර්ය දේවල්. අර ගෑනු තුන් දෙනෙක් තණ්හාරතිරංගා, ඒව තමයි ඇතුළත් කළේ. ඔය ධර්මතාවය ඇතුළත් කළේ නැහැ. ඒවා අයිගාවට අර නෙළුම් මල් හතක් යන එක, ඒ වගේ තමයි ඇතුළත්. මේවා මේ අභව්‍ය අද්භූත ආශ්චර්ය කාටවත් හරයක් නැති ගුණ ධර්ම මෙල දරුවන් පිහිටන්නට කිසිසේත් උපකාර නොවන බොරු, වැඩක් නැති, වැඩගම්මක් නැති, කාටවත් හරයක් නැති දේවල් විග්‍රහය විස්තර දහම් පාසල් විග්‍රහ පොත්වලටත් බුද්ධාගම පොත්වලටත් ඒ කාලේ වැරදි විදිහට නිර්දේශ කළා. දැන් කාගෙත් ඇහැ ඇරෙන්න ඕන මේ රටේ මේ දහම් පාසල් විෂය නිර්දේශයක්, බුද්ධාගම විෂය නිර්දේශයක්, ඉතිහාසය විෂය නිර්දේශයක්, සියලු දේ නිවැරදි කළා දරුවන්ට මේ ගුණ ධර්ම උගන්නන්න. යහපත්දේ කරන්නත්, අයහපත්දේ කිරීමෙන් තමන්ට වෙන වැරදි ප්‍රතිඵල පෙන්වා දීලා එවැන් මුදවා නිදහස් කරන්නත් ඕන කියාදේ.
අරහතුන් වහන්සේ, ඒ වගේම තමයි මේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය දේශනාවක් ශ්‍රවණය කිරීමේදී අහන්නට ලැබුණා ලාභ පරිේශණය, ආස්වාද පරිේශණය සහ අත්ත පටිභව පරිේශණය මිත්‍යා දෘෂ්ටියට හේතු වන බව. ඒ තවදුරටත් පැහැදිලි කර ගැනීමට.
ඔව්, ඉතින් අයුතු ලාභයක් ගන්න කටයුතු කරනවා නම් ණය ගෙවන්න වෙනවා. දැන් අපි යම් වෙලාවක අයුතු අසාධාරණ ලාභයක් ගන්නවනම් ඒක කවදා හරි ගෙවන්න වෙනවා. නමුත් ලාභය සාධාරණ ලාභයක් වෙන්න ඕන. සාධාරණ ලාභයක් බුදුහාමුදුරුවොත් අනුදනවද ණය වෙන එක තමා, ණය ගෙවන්න වෙන එක තමා ඵලය. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා අර ලාභ පරිේශණයක් කරලා ලාභ ලබන්න. ඒ වගේම අත්ලාභ පරිේශණයක් කරන. ඉතින් සියලු දෙනා යම් යම් ආකාරයට ඒ අනාරිය පරිේශණයක් කරලයි ඒ වැරදි වැඩ සියල්ල කරන්නේ. ඒක තමයි කිව්වේ. ඒ වගේම අර අරිය පරිේශණයක් කළා නම් ඒ සියලු දෙයින් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. දෙපැත්තක් තියෙනවා. අනාරිය පරිේශණයි අරිය පරිේශණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, තීන සංයෝජනය පහින කිරීමනොත්, ආසව පහින කිරීමනොත් සෝහාන් මාර්ගයේ මාර්ගඵල ලැබිය හැකිද කියලා.
සම්පූර්ණ වැරදි ප්‍රකාශය. සම්පූර්ණ මෙතෙක්කල් සම්භාසව සංවර සූත්‍රය කිව්වේ මොකද්ද? ඒවා ප්‍රහාණ වෙනවා මොනවා කළොත්ද? නෑ, සම්මාදිට්ඨියට පත් වෙනවා. සම්මාදිට්ඨියට පත් වීමෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පහීන වෙනවා. ඒක අපිට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණ කරන්න බෑ. හරියට ඵලය අයින් කරන්න හදනවා හේතුව නොදැන. ඒ නිසා හේතුව අයින් කිරීමෙන් ඵලය නැති වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මිත්‍යා දෘෂ්ටිය නිතා ඇතිවෙච්ච වැරදි දැක්මවල් තුනක්. ඒ නිසා බුද්ධ දේශනාවේ සම්භාසව සංවර පරියාය සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව කියලා තියෙනවා. මේ පාඨය නැවත කියනවා නම් සම්භාසව සංවර පරියාය සූත්‍රයේ මේක ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. මෙන්න මෙහෙම තස්ස ඒවං යෝනිසෝ මනසිකරුවතෝ තීනි සංයෝජනානි පහීයන්ති. පහීයන්ති කියනවා නම් ඉබේම ප්‍රහාණය වෙලා ඉවත් වෙලා යනවා. එතකොට කළ යුත්තේ දැන් ඔය තස්ස කියන වචනේ මෙන්න මේ දේ කළොත් සම්මාදිට්ඨියටපත් වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍යයට අවබෝධ වුණොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝනිසෝමනසිකරෝතෝ යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම තීනි සංයෝජනානි පහීයන්ති. ඒ මිසක් තීනි සංයෝජනානි ප්‍රහාණය කරලා සත්‍යතුරාට සත්‍ය අවබෝධ කර ගැනීමක් නෙමෙයි. ඒ නිසා අර කනපිට ගහලා තමයි සිංහලෙන් මේක තේරුම් අරගෙන තේරුම් කරලා දෙන්නේ. අද බුද්ධාගමේ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කිරීමෙන් මඟඵල ලබනවා කියන්නේ සම්මාදිට්ඨියට පත්. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ අර සම්මාදිට්ඨියට පත්වීමෙන් ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා. සම්මාදිට්ඨි තුන පූර්ණ කරගැනීමෙන් තස්ස ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තීනි සංයෝජනානි පහියන්ති. ඒ නිසා හේතුව වෙනස් කරගැනීමෙන් හේතුව පිරිසිදු කරගැනීමෙන් ඵලය ඉවත් වෙනවා. ඵලය එම්මුදී නිදහස් වෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සංයෝජන ප්‍රහාණ කරලා බලෙන් අනිත් පැත්ත ගහන්න බෑ. සංයෝජන ප්‍රහාණය වෙනවා සම්මාදිට්ඨියට පත් වුණාම. සම්මාදිට්ඨියට පත් වෙනවා ධම්මෝ සම්දිට්ඨිකෝ වුණාම. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න බෑ සං දැක නොගෙන. සංවර නොවි සං සිඳවීමෙන් තොරව සං මා තත්වය තේරුම් නොගෙන. ඒකයි
අවසරයි ස්වාමීන් වහන්ස.
මයිකයක් අරගෙන කියන්නේ. කියන්නේ
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔක හරියට ඇහෙන්නේ නැහැ.
අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුනක් තියෙනවනේ. එතකොට මේ වචන තුන ප්‍රායෝගික වෙනකොට එකක් ලෙස දැනෙනවද තුනක් විදිහට දැනෙනවද? ඒක පොඩ්ඩක්
පැහැදිලි. එකක් විදිහට තමා දැනෙන්නේ. අස්මිමානය හිතෙන් ඉවත් වුණා. මෙතෙක්කල් නිච්චසේ සුඛසේ අත්ථසේ දැක්කේ අස්මිමානය නිසා. යමක් නිච්චසේ සුඛසේ අත්ථසේ ඒතං මමේසෝ අමස්මේසෝ මේ අත්තාති කොට දැක්කේ මේක මගේ කැමැත්ත අනුව මගේ වශයෙන් මට ඕන විදිහට පවත්වන්න ඕන කියන එක තමයි අස්මිමානෙ. ඒ හින්දා ඒක නිච්චසේ සුඛසේ අත්ථසේ උපාදානය කරගත්. දැන් ඒක ඒ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න බැරි බව තේරුම් ගත්තාම අර අනිච්ච අනුපස්සනා කරන්න පුළුවන්. දුක්ක අනුපස්සනා කරන්න පුළුවන්. අනත්ත විමනන්නම් විපරිණාම ධර්මය අනුපස්සනා කරන්න පුළුවන්. ඒ අනුපස්සනා කරනකොට අර මෙතෙක්කල් හිතේ මුල් බැහැගෙන තිබුණු නිච්ච සුඛ අත්ථ කියන අස්මිමානය ඉබේම ප්‍රහාණය වෙලා නිබ්බිදා කියන තත්වයට හිත පිරිසිදු
වෙනවා. මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ඒ වචන තුන දැන් අර ධම්මපද පොතේ තියෙනවා. අනිච්ච අවබෝධයෙන් 500ක් අරහත් තත්වයට පත් වුණා. දුක්ඛ අවබෝධයෙන් 500ක් අනාත්ම අවබෝධයෙන් 500ක්. ඒක පැහැදිලි
කරන්න. දැන් තුනම ඕන. එකකින් බෑ. එකකින් විතරක් බෑ. හැබැයි දැන් මේ මහා රාහුල වාද්‍ය සූත්‍රයේ තියෙන්නේ අනිච්ඡං හිතේ රාහුල අනිච්ඡං භාවයන් භාවයතු අස්මිමානෝසෝ පහීස්සති. ඒක නිසා අට්ටක්කරා තීන බදාම තේරුම් ගන්න ඕනේ. අනිච්ඡ තේරුම් ගත්තනම් විතරයි යද නිච්ඡං තන් දුක්ඛං තේරුම් ගන්න. තද නැත්තං තේරුම් ගත්තනම් විතරයි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා පවත්තන්න බෑ. නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති අස්මිමානී ඉවත් වෙන. ඒ නිසා ඔය තියෙන ධම්මපද අට කතාව. ඔක අටුවා. ඔය බුද්ධ දේශනා නෙමෙයි. ඔය අටුවා ටීකා. ඒ නිසා අනිච්ච විතරක් අනුපස්සනා කළා හරියන්නේ නැහැ. නිබ්බිදා වෙන්න. නිබ්බිදා වුණ නම් තුනම ඕනේ. නිබ්බිදානු වුණොත් මගපල නැහැ. දැන් මේ අනත් ලක්ෂණ සූත්‍රයේ අනුධම්ම සූත්‍ර හතරේ එකම පරමාර්ථය මොකද්ද? අවසාන නිත්‍යම මොකද්ද? නිබ්බිදානු පස්සේ විහෙරේ. නිබ්බිදා වෙනවා අනිච්ච දුක්ඛ අනත් අනුපස්සනා කළා නිච්ච සුඛාත් හිතෙන් ඉවත් වුණා. නොබෙන්දෙන තත්වයටපත් වෙනවා. ඒ නිසා නිවන කියන්නේ නිබ්බිදානුපස්සී විහෙරේය බහුලෝ.
මේ බ්‍රහ්මචාරියන් කතං කරණියන් කියනකොට එතන බ්‍රහ්මචාරිය කියන එක තමයි දැන් අබ්‍රහ්මචාරිය කියලා තියෙනවා.
ඔව් දැන් අබ්‍රහ්මචාරිය කියන්නේ බ්‍රහ්මචාරියාව අයින් කළා.
ඔව් ඒක කිපරිවට්ටේක තියෙනවා සංසෙ.
ඒකේ ඉතින් ඒක හැසිරීමක් නේ. දැන් බ්‍රහ්මචාරියන් අබ්‍රහ්මචාරියන් දෙපැත්තයි තියෙන්නේ. තුන්වෙනි පැත්තක් එක නෑ. එක්කෝ දැන් සුචරිතයයි දුෂ්චරිතයයි. දුෂ්චරිතය අබ්‍රහ්මචරියාව, සුචරිතය තීන සුචරිතය බ්‍රහ්මචරියාව.
කාමේසු මිච්ඡාචාරා කියන එක
ඒක දැන් මෙහෙමයි. ගිහියෙකුට කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකෙන්න ඕන. පැවිද්දෙකුට ඊට වඩා වෙනස් අර අබ්‍රහ්මචර්යා වේරමණී තමා අද තියෙන්නේ. නමුත් එතන තියෙන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. අර කාමේහි කාමේ සුමිච්ඡාචාරම් පහය කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති වුණාම ඒක උසිතම් බ්‍රහ්මචර්යයන් වෙනවා. ඉතින් ඒක නිසා ගිහියෙකුට ඕනම කෙනෙකුට මගපල ලැබුණත් සෝතාපට්ටි සකදාගාමී වගේ අර තමන්ගේ නීත්‍යානුකූලව ඒ චාරිත්‍ර පවත්වන්න පුළුවන්. නමුත් පැවිද්දෙකුට කොහොමත්ම එහෙම බෑ.
ස්වාමීන් වහන්සේ
ඕක ලංකලා කියන්නේ
ජාත්‍යන්තර කළ වෙලා තියෙන ඒ වගේම දම්දිව චාරිකාවේ නිර්මාතෘ අනුගාරක දර්පපාල උන්නේ මිත්‍යා දෘෂ්ටිකේ.
මොකද්ද මට තේරුනේ නැහැ.
දම්දිව චාරිකාවේ
මාත්‍රු ඔය මේ අත මෙහෙම කරන්නේ නැතුව කියන්නකෝ බෑ.
දර්පපාලතුමා ගැන අපි අහලා තියෙනේ.
ආ ධර්මපාලතුමා. ආ ඔව්.
ඉතින් යා මිත්‍යා දෘෂ්ටිකේ දෙකලා නෙවෙයි
දම්දිව. දැන් මෙහෙමයි. ධර්මපාලතුමා ඒ කාලේ අර සුද්ධංගේ වැරදිදී අහගලා කළු සුද්දෙක් වෙලා අපේ මේ දේවල් හොයන්න වැරදි තැනකට ගියා. හැබැයි අවසාන වශයෙන් ධර්මපාලතුමා ලියපු අවසාන ලිපියක් තියෙනවා. ඒක දැන් හංගලා තියෙන්නේ.
පත්මලාරේ පොඩි ආමුදුරුවක්
ලියපු. ද හංගලා තියෙන්නේ. ඒක හංගලා තියෙනවා. නමුත් අර චූලවංශ කියන මහත්තයා පොතක් ලියලා ඒ අවසාන ලිපියේ තිබුණු සියලු දේ ලෝකයට කියලා දුන්නා. හැබැයි ඒ පොතත් හංගලා දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා ධර්මපාලතුමාමත් අවසාන වශයෙන් කිව්වා මේ ඉන්දියාවේ කිසිම බුද්ධ ධහමක් නැහැ. මට වැරදුනා. මම මේ වැරදි වෙලයි බුදුහාමුදුරන්ගේ දේවල් හොයන්න ඉන්දියාවට ආවේ. මේ සියලු දේ තියෙන්නේ සිව්හෙළේ කියලා. නමුත් අර ධර්මපාලතුමා කරපු දේවල් ඊට පස්සේ අර ධර්මපාලතුමා පිහිට වූ අර මොකද්ද සමාගමක් තියෙනවනේ මහා බෝධි සමාගමේ අයිතිකාරයෝ හැගොඩ විපස්සිලා තව හුඟක් කට්ටිය ඉන්නවා. ඒ හැගොඩ හාමුදුරුවන්ගේ ගෝල බාලයෝ හැගොඩ විපස්සිලා සහ අර මහා බෝධි සමාගමෙන් මුදල් ගරණ එකතු කරන ළඹදිව යන කට්ටිය තාම ධර්මපාලතුමාවත් කරගහගෙන ළඹදිව යන මිනිසුම නොමග යවන මිනිසුන්ට වැරදි පාරපන.
මුගලම් මහරහතන් වහන්සේ විශේෂ සංචාරකිරුව එක සුරංගනා කතාවක්.
නෑ ඒක ඇත්ත කතාවක්. මුගලන් හාමුදුරුව ගියා බලන්න මේ චක්‍රාවාට ඔල කොහෙද තියෙන්නේ කියලා. නමුත් කෙරවලක් හොයාගන්න බැරි වුණා. බුදුහාමුදුරුව කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා නවත්තන්න කිව්වා.
සයන් වහන්සේ අනාගාමී ඵලයට පත් වූ කෙනෙක් මිය යෑමෙන් පසු සසංකාරික අසංකාරික වෙන්නේ කොහොමද?
දැන් මේ ත්‍රිපිටකයේ තියෙනවා ඒක බීජ කියලා සූත්‍රයක්. ඒ ඒක බීජ සූත්‍රයේ තියෙනවා යම් කිසි කෙනෙක් මිනිහෙක් කැටියට ජීවත් වෙලා විතරයි අනාගාමී වෙලා මේ යන්න පුළුවන්. දෙවියෙක් කැටියට හෝ බ්‍රහ්මෙක් කැටියට හෝ අනාගාමී වෙලා උපදින්නේ නැහැ. අනාගාමී වෙලා ජීවත් වෙන්නත් බෑ. මිනිහෙක් කැටියට ඉපදිලා සෝතාපට්ටි සකදාගාමී අනාගාමී මාර්ග පූර්ණ කරගෙන අනාගාමී ඵලයටපත් වෙලා ඊට එහා යන්න බැරි වුණොත් ඒ ඒක බීජ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා ඒ ආර්ය තත්ත්වයටපත් වෙලා දැන් ඒ ආර්යයන් වහන්සේට සිද්ධ වෙන දේ. ඒ නිසා ඒක බීජ සූත්‍රයේ කියනවා සමහර විටක අර නිබ්බිදා පූර්ණය වුණොත් අනාගාමී ඵලයටපත් වූ පුද්ගලයා මනුෂ්‍යයා මිය පරලෝ යන මොහොතේ හෝ මගඵල පූර්ණ කරගෙන නිවන් දකින්න පුළුවන්. ඒක එකක්. එහෙම නිවන් දකින්න බැරි වුණොත් ඒ අනාගාමී තත්ත්වයෙන් මිය පරලෝ ගිය කෙනාට සුද්ධාවාසයකට යන්න පුළුවන්. අර අනාගාමී ඵලයට පත් වෙන්නට පෙර අනාර්ය අරූපී ඥාන හෝ අරූපී ඥාන වඩලා තියෙනවා. ඒ කියන්නේ අරූපී ඥාන වඩලා තියෙන්න ඕන. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ අරූපී ඥාන වඩපු අය අනාගාමී ඵලයෙන් මිය පරලෝකය. ඒ නිසා අද උනත් අරූපී ඥාන ආකාසඤ්ඤායතනය විඥානඤ්ඤායතනය ආකිඤ්ඤානඤ්ඤා නේව සංඥානා සංඥා වගේ අරූපී ඥාන වඩලා තියෙන්න ඕන අනාගාමී ඵලයටපත් වෙන්න පෙර. අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ ඒ වැඩක් නැහැ, ඒ වඩන්නේ නැහැ. ඒ පෙර වඩා තිබුණු ඒ අරූපී ඥාන නිසා අර අනාගාමී ඵලයෙන් මිය පරලෝ ගියොත් අරහත් ඵලයටපත් නොවුනොත් ඒ පුද්ගලයා අර සුද්ධාවාස හතරට යන්නට අවසර තියෙනවා, ඉඩ තියෙනවා. හේතුඵල දහම අනුව එතනයි ඒ පුද්ගලයා වෙන කොහේවත් කාම ලෝකයක සුගති ලෝකයක උපදින්නේ නැහැ. එතකොට ඒ අනාගාමී පුද්ගලයා අරූපී ධ්‍යාන වඩලා නැත්නම් අරහත් ඵලයටත්පත් උනේ නැත්නම් සුද්ධාවාසයට යන්නත් බෑ, සුද්ධාවාසාතරට යන්නත් බෑ, අරහත් ඵලයෙන් නිවන් දකලා ගමන කෙරවල කරන්නත් බෑ. හැබැයි ඒ පුද්ගලයා න ආගාමී නිසා කාම ලෝකික සුගති ලෝකයක උපදින්නත් බෑ. මිනිස් ලෝකික දිව්‍ය ලෝක හයේ කොහෙවත් උපදින්නත් බෑ. අනාගාමී ඵලයට පත්වෙච්ච අරහත් නොවු සුද්ධාවාසයට නොගිය කෙනෙකුට එහෙම අනාගාමී ඵලයෙන් මිය පරලොව ගිය පුද්ගලයා අනාගාමී ගන්ධබ්බේ හැටියට සසංකාරික හෝ අසංකාරික වස ගන්ධබ්බ තත්වේම ඉඳලා අර ගිනි පුපුරක් නිවි යන්නාසේ එතනින්ම ගමන කෙලවර කරනවා. එයා තව වෙන කොහේවත්ම සුගත ලෝකයක කාම ලෝකයකට මිනිස් ලෝකයකට දිව්‍ය ලෝකයකට යන්නෙත් නැහැ, බ්‍රහ්ම ලෝකයකට සුද්ධාවාසයකට යන්නෙත් නැහැ, යන්නත් බෑ. ඒ පුද්ගලයා අනාගාමී ගන්ධබ්බ තත්වයෙන් යම් කාලයක් ජීවත් වෙලා ඒ ජීවත් වූ කාලය අවසානයේ අර හැබැයි යාට කුසලය පූර්ණ කරගන්නත් බෑ, පින්කම් කරන්නත් බෑ, බලෙන් හෝ ක්‍රියාකාරකම් කරලා මේ ඉතුරු ඵල පූර්ණ කරගන්නත් බෑ. හැබැයි නියත සම්බෝධි පරායනයෙන්ම අර ගිනි පුපුරක් නිවි යන්නාසේ යම් කාලයකදී යම් අවස්ථාවක අර ගිනි පුපුර නිවෙනවා වගේ මේ ගමන කෙලවර කරලා අරහත් ඵලයට පත් වෙලා ගමන අවසන් කරනවා. ඉතින් ඒක නිසා මේ ලෝකේ මේ බුදු ගෞතම බුද්ධ ශාසනය විතරක් නෙමෙයි ඊට පෙර බුද්ධ ශාසනවලත් අර අනාර්ය අරූපී ධ්‍යාන නොලැබූ අරූපී ධ්‍යාන නොලැබූ අරහත් ඵලයටපත් නොවූ සුද්ධාවාසයට නොගිය අනාගාමී තත්ත්වයෙන් යම් කෙනෙක් මිය පරලොව ගියා නම් ඒ අය අන්තර්භවික අනාගාමී ගන්ධබ්බයන් දෙස කාලයක් ජීවත් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ අනාගාමී ගන්ධබ්බයන් පිළිබඳව සූත්‍ර කීපයක දේශනා කරලා තියෙනවා. එකක් තමයි මහා බ්‍රහ්මායු සූත්‍රය. මේ බුදුහාමුදුරුවෝ කිව්වා බුද්ධ පූජාවක් පූජා කරනකොට ඒ බුද්ධ පූජාව ලෞතර බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවක් ඒ කාලේ බුදු පිළිම තිබුණේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ පූජාවක් පූජා කරන්න කිව්වා. පූජා කිරීම අනුදැනවදාලා. මේ බුද්ධ පූජාව අර වැස්ම වහපු එක ඉවත් කරලා හරකෙක් වතුර බොන වෙලාව ඒ බුද්ධ පූජාව එතන තැන්පත් කරන්න කිව්වා. ඒ හරකෙක් වතුර බොන වෙලාව ඒක තැන්පත් කර තිබිය යුත්තේ වැස්ම ඉවත් කරලා අර අනාගාමී ගන්ධබ්බ ආර්ය තත්ත්වයේ ඉන්න ගන්ධය අබ්බ කරලා ජීවත් වෙන අයට අයිති කැප එකම ආහාරය බුදුන් වෙනුවෙන් පූජා කරපු බුද්ධ පූජාවේ ඒගොල්ලන්ට ගන්ධය අබ්බ කරන්න පුළුවන්, ආග්‍රහණය කරන්න පුළුවන්. ඒක නිසා මේ බුද්ධ පූජාවක් අපි පූජා කරනකොට ඒ අනාගාමී අන්තර්භවික ඒ ආර්ය එකත් ආර්ය කොට්ටාසයක්. ඒ ආර්ය කොට්ටාසය හැබැයි ඒක පැවැත්මක් ජීවත් වීමක් නෙමෙයි. අර කර්ම බීජයක් එකක් තියෙනවා ඒ ගන්ධබ්බ හැටියට තියෙන. ඉතින් ඒක නිසා ඒ බුද්ධ පූජාවක් පූජ කළාම ඒක ගන්ධය අබ්බ කරලා ඒගොල්ලන්ගේ පැවැත්ම පවත් ගන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධ පූජාවක් පූජා කරනකොට අපි ඒ පිරිනිවන් පාවදාල බුදුහාමුදුරුව වෙනුවෙන් බුද්ධ පූජාව පූජා කළත් ඒකට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඒක ආග්‍රහණය කරන්න ඒකෙන් ගන්ධය අබ්බ කරන්න පුළුවන්කම තියෙනවා අයිතිය තියෙනවා ඒ අනාගාමී ගන්ධබ්බ සසංකාරික අසංකාරික දෙපිනිසට. ඒක තමයි ධර්මතාවය. ඒ නිසා මේ බුද්ධ පූජාව අර පූජා කළා විවුර්ත කරලා ඒ අයට ආග්‍රහණය කරන්න විවුර්ත කරන්න ඕන. ඒකයි අපි බුද්ධ පූජාව බොහොම ප්‍රණීත ලෙස පිරිසිදු ලෙස පූජා කළ යුත්තේ. ඒ ආර්යයන් වහන්සේලාට බුද්ධ පුත්‍රයන් වහන්සේ අනාගාමී ගන්ධබ්බ ආර්ය තත්ත්වයේ පවතින අයට එච්චරයි එකම ගන්න පුළුවන් අබ්බ කරන්න පුළුවන් ආහාරය.
අවසරයි ආර්යතුන් වහන්ස, මට දැන ගැනීම කරගන්න තියෙනවා. අපි ඒ නැහැගන දෙනු දවස අපි පුතජන විදිහට පොත් පාවිච්චි කරද්දී ආර්ය මෛත්‍රී භාවනාව සිදු කරන අපි ඒකේ අපිට හිතට සහනයක් දැනෙනවා. නමුත් ඒක අපේ කුසලස්ස උපසම්පදා කියන தත්ත්වයට භාවිතා කරගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන්න.
මට හරියටම මොකද්ද කිව්වේ? මෙත්තානුස්සතිය වගේ.
ආර්ය මෛත්‍රී භාවනාව අපි හිතර කියවනවා. අපේ කියවෙන වෙලාවට අපිට සහනයක් දැනෙනවා කියවීමේ. අපි ඒක භාවිතා කර ගැනීමෙන්
දැන් අර මහරාහුල වාද සූත්‍රයේ ඒකනේ කිව්වේ. මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ ව්‍යාපාදෝසෝ පහිස්සති වෙන්නෝ. ව්‍යාපාදේ කියන්නේ අර වැය වෙන ද්වේෂය වෛරය ක්‍රෝධයට මුල් වෙන වැරදි පැත්ත. ඒ ද්වේෂය වෛරය ක්‍රෝධයේ හිතේ උපදින්න බෑ කිසි ආකාරයක කිසි කෙනෙක් කෙරෙහි. සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ වෙන්න ඕන. එහෙමනම් මෙත්තානුස්සතිය වැඩුවාම තමන්ගේ හිතේ සියලු සත්වයන් භූතයන් පිරේතයන් දෙවිදේවතාවුන් සතුරන් මිතුරන් සියලු දෙනා කෙරෙහි සම මෙත විෂම මෙතක් නෙමේ සම මෙත පතුරන්න ඕන. එතකොට සබ්බ පාන භූත දේව හිතාය අනුකම්පා දයාපන්නෝ වෙන්නු. එහෙමනම් විහෙසාසෝ පහිස්සති. හැබැයි මෙත්තානුස්සතියෙන් එක දෙයක් විතරයි වෙන්නේ. විහෙසාසෝ පහිස්සති. අර රාගෝසෝ පහිස්සති වෙන්නේ අසුභානුස්සතිය වැඩිමයි. ඒ දෙකම සමත. මේ රාගය ද්වේෂය නිච්ච වෙලා සුඛ වෙලා අර්ථ වෙලා තියෙනවා නම් මෙත්තානුස්සතිය සුභානුස්සතිය කොච්චර දිගට වැඩුවත් අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කලේ නැත්නම් නිබ්බිදා වෙන්නේ නැහැ. ඒ නිසා මෙත්තානුස්සතියත් අවශ්‍යයි අසුභානුස්සතියත් අවශ්‍යයි. ඊට වඩා ගැඹුරින් අවශ්‍යයි මරණානුස්සතිය. අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කළ ඒකනේ. ඒකට කිව්වේ ධම්ම අනුධම්ම පටිපන්නස්ස කියලා. ඒකයි ධම්මානුධම්ම පටිපදාව. ධම්මානුධම්ම පටිපදාව කියලා යමෙක් මෙත්තානුස්සතිය විතරක් වඩලා හරියන්නේ නැහැ. අර මරණානුස්සතිය අනිවාර්යෙන් අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛාත් ඉතින් පහියෙන් ප්‍රහාණය කළොත් නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. නැත්නම් ඒක හරියන්නේ.
පින්වත් අරිහතුන් වහන්සේ, අප මෙම දවස් 6කට ආසන්න කාලයක් තුළ ඔබ වහන්සේ දේශනා කරපු දහම් කරුණු මැනවින් අසා දැනගත්තා. ඒ තුළ මේ වර්තමාන සමාජයේදී රාගයෙන් දේශයෙන් මොහයෙන් විල්ල ජීවත් වීමෙන් වැළකීමේ කුසලස්ස උපසම්පදාව අපිට මැනෙහින් තේරුණා. මේ අවස්ථාව සුදුසු කාලයක් නම් අර සදහැවත් බෞද්ධ කුල පුත්‍රයෙකුට වැඳ පුදා ගත යුතු සත්තාන් තානි ස්නානානි ස්ථාන ගැන අපිට දේශනා කරන ලෙස කාර්මික ආයතන කරනවා.
දැන් ඒක ඊයේත් කිව්වනේ චත්තාරි මහණිතානානි කියලා බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට විනාඩි 5ක් පමණ පෙර දේශනා කරපු ධර්මතාවයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ තියෙනවා. බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න විනාඩි 5ක් 6ක් ඉස්සෙල්ලා අවසාන වශයෙන් ආනන්ද හාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තියෙනවා 95 වෙනි ඡේදයේ. ප්‍රශ්නෙට පිළිතුරක් බුදුහාමුදුරුව දෙන්න තියෙනවා. මන්දහාමුදුරුව ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් මේ තව විනාඩි ගානකින් පිරිනිවන් පහව දාරන්නයි හදන්නේ. ඔබ වහන්සේ මේ ජීවත් වූ අවුරුදු 45ක් තුළ මේ බුදුහඬ, බුද්ධ ශක්තිය, බුදුරුව, බුදුගුණ, බුදුහඬ, බුදු බල පතුරවලා කෙනෙකුට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න අපකාර වන්නා වූ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් වුණා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවහම ඒ බුදුරුව, ඒ බුදුහඬ, ඒ බුදු බල, බුද්ධ ශක්තිය නැති වෙනවා. එතකොට කෙනෙකුට මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට උපකාර වන්නා වූ ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ක්‍රමයක් නැති වෙනවා නේද කියන ප්‍රශ්නය ඇහුවා. බුදුහාමුදුරුව කිව්වා, මා හේවං ආනන්ද, නෑ ආනන්ද, එහෙම හිතන්න එපා. මේ බුද්ධ ශක්තිය මම පිරිනිවන් පෑවත් මේ බුද්ධ ශක්තිය තියෙන චත්තාරි මානි තානානි, චත්තාරි මානි තානානි තියෙනවා. ඒ චත්තාරි මානි තානානි යම් සද්දස්ස කුල පුත්තස්ස, සද්දස්ස කුල පුත්තස්ස කෙනෙක් ඒ චත්තාරි මානි තානානි වැඳ පුදා ගත්තොත් බුද්ධ ශක්තියට අනුගත වෙලා දස්සනියානං සංවේදනියානං ගැන සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් කියන දේශනාව ප්‍රකාශනය බුදුහාමුදුරුව කළා. චත්තාරි මානි තානානි, මේක මාගදී භාෂාවේ මානි කියන්නේ, චත්තාරි කියන්නේ හතර. එකම දේශාංශක රේඛාවක එක සමාන දුරෙන් පිහිටි බුද්ධ ශක්තිය රැඳී පවතින ස්ථාන හතරක් තමයි චත්තාරි මානිතාන. මේක අර එකම දේශාංශකයක පිහිටිය යුතුයි. ඒ ස්ථාන හතර එක සමාන දුරකින් අතර පරතරය එක සමාන විය යුතුයි. ඒ නිසා දැන් මේ කණු හතරක් තියෙනවා කියමුකො. මේ කණු හතරේ එක සමාන දුරකින් තියෙන. ඒ නිසා ඒකේ අර උතුරු කිරවල තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ධම්බිරිය හඳු නැගූතෙන ඊට මෙහා පැත්තේ තියෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ තැන, ඊට මෙහායින් තියෙන්නේ බෝසත් කුමාරයා උත්පත්ති ලැබූ තැන, අවසාන තැන තියෙන්නේ දකුණු කෙළවරේ කුසිනාරා නුවර පිරිනිවන් පාවදාළ තැන. මේ හතර ඔය කණු හතර එක පේලියකට තියෙනා වාගේ එක සමාන දුරකින් එකම දේශාංශක රේඛාවක මධ්‍ය මණ්ඩලයේ මේ පෘථුවේ මිහිතලේ මැද මධ්‍ය මණ්ඩලයේ පිහිටිය යුතුයි. ඒක වෙන කොහෙවත් පිහිටන්න බෑ. මේක බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළා. හැබැයි තවත් එක පොඩි කාරණාවක් කවුරුත් තේරුම් ගන්න ඕන. මීට පෙර හිටිය බුදුවරුන් හත් දෙනෙක්, විපස්සී, ඒ වගේම සිකී විපස්සී, ඊට පස්සේ වෙස්සබු, කකුසඳ කෝණාගම කාශ්‍යප, මේ මීට පෙර හිටිය බුදුවරුන්, ගෞතම බුදු පියාණන් වහන්සේට පෙර හිටිය බුදුවරුන් හය දෙනෙක්ම මේ ප්‍රකාශය කළේ නැහැ. හේතුව ඒ බුදුවරුන් ප්‍රඥානුසාරී බුදුවරුන් නෙමෙයි. එක්කෝ සද්ධානුසාරී, කසප බුදුහාමුදුරු වීරානුසාරී. ඒ සද්ධානුසාරී වීරානුසාරී බුදුවරුන්ගේ බුද්ධ කල්පය ජීවත් වෙලා ඉන්න කාල පරාසය හුඟක් දිගයි. ඒ වගේම ඒ යුගයේ පින් ඇති පින් පිරු මගඵල ලබන්නට සුදුසුකම් ලැබූ සියලු මිනිසුන්, සියලු දෙවියන් මේ මිහිතලේ චක්‍රාවාටය තුළ ඉන්න ඒ බුද්ධ කල්පය තුළ බුදුපියාණන් වහන්සේ ජීවමාන කාලය තුළ ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා මගඵල ලබනවා. නමුත් ප්‍රඥානුසාරී බුදුවරයෙකුගේ ජීවමාන කාලය කෙටි. නමුත් ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක් නැවත නැවත පවතිනවා. මගඵල ලබන්න පුළුවන් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑව අවදාලීමෙන් පසුවත්. ඒ නිසා තමයි අවසාන මොහොතේ මේ නියාම ධර්මය, මේ ධර්මතාවය අපේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි කේතේ තියෙන චත්තාරිමානි තානාර. නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදාලට පස්සේ යම් කිසි කෙනෙක් එදා වෙනකන් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් ඒ අය බුද්ධ ශක්තියට අනුගත වෙලා තියෙනවා. ඕනම තැනකදී ඒ බුදුහන්න බුදු බල බුද්ධ ශක්තිය ලැබීමේ. නමුත් දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදාලට පස්සේ ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙනවා මේ චත්තාරිමානි තානානි. ඒ අනුව ඉන් පසු යම් කෙනෙක් සෝතාපට්ටි ඵලයට අලුතෙන් පත් වෙනවා නම් සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕනේ. ඒක පළවෙනි අවස්ථාවේ ආනපාන සති සමාධිය වඩනකොට සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. හේතුඵල ධර්මයට බහගලපා බලා ණයවිනේට සසඳා කටයුතු කරනකොට සද්දා ඉන්ද්‍රිය මතුවලා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දෝ හෝති වෙනවා, සද්වස්සානි වෙනවා. ඒ අනුව ඒ සද්දස්ස කුල පුත්තස්ස කියන එකනට අර චත්තාරිමානිතානානි වලින් එකතනක් හෝ විශේෂයෙන්ම මධ්‍ය මණ්ඩලයේ ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වූ බෝධීන් වහන්සේ අභියසදී ඒ සද්දස්ස කුල පුත්තස්ස පුද්ගලයාට බුද්ධ ශක්තියට අනුගත වෙලා දසඥානං සංවේදඥානං තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම මිසක වෙන ක්‍රමයක් බුද්ධ දේශනාවේ කොහෙවත් කියලා නැහැ. ඒක ගෞතම බුද්ධ ශාසනයේදී ඒ අනුවයි පසු කාලීනව යම් යම් අය මගඵල ලැබුවේ. ඒ චත්තාරිමානිතානානි යටපත් වුණාම, විනාශ වුණාම, අභාවයට ගියාම මේ වෙන වෙන තැන් මතු කරලා ගත්තා. මේක උනේ දැන් ඔය අටමහා ස්ථාන මුලින් තිබුණා. ඊට පස්සේ අර මුල් අටමහා ස්ථාන අනුරාධපුරේට රාජධානිය ගෙනිච්චාම දුටුගමුණු රජුරුව, ඊට පස්සේ අනුරාධපුරේ අටමහා ස්ථානයක් වෙනම ආකෘති හැටියට ගොඩ නැගුවා. ඒ අටමස්ථාන එකකවත් අර බුද්ධ ශක්තිය නැහැ. ඊට පස්සේ පොළොන්නරුවට ගෙනහමත් අටමස්ථානයක් හැදුවා. ඊට පස්සේ දඹදෙනිය, කුරුණෑගල, ගම්පොළ, යාපහුව, රයිගම, කෝට්ටේ, මහනුවර හැම තැනකම ඒ කාලේ හිටපු රජ දරුවෝ අටමස්ථානයක් හැදුවා ඒ පුද්ගලයන්ට වැඩගන්න. නමුත් අර බුද්ධ ශක්තිය තියෙන ස්ථාන හතර ඒ අටමස්ථානවල තිබුණේ නැහැ. ඒ නිසා අර චත්තාරිමාණ්ඨානානි ක්‍රමානුකූලව ගල් බවට පත් වුණා. මතු ශාසනය මතු වුණාම, ධර්මය මතු වුණාම, බුද්ධ ශක්තියට අනුගත වෙන ක්‍රමය මතු වුණාම නැවත ඒ චත්තාරිමාණ්ඨානානි වැඳ පුදාගෙන අර සද්දස්ස කුලපුත්තස්ස කියන කොටසට පමණක් දසඥානං සංවේදඥානං කියන මගඵලය, සෝතාපට්ටි ඵලය ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි.
අරහතුන් වහන්සේ දීපානම් දවසරයි පුංචි කාරණා කීපයක් අහන්නයි මම අදහස් කරන්නේ. මේ දවසට දේශනා කරපු ඒ සූත්‍ර දේශනාවන්ට බාහිරවයි මේ අපේ ඉස්සලා හඳුනමක් ප්‍රකාශ කරා. ජම්බු දීපී ගැන විස්තර දැනුවත් කරන්න කියලා දෙනවා. ඒක දැනුවත් වුණා අපි. දඹදිව කියන එකට අපිට සංඥා යන්නේ ඉන්දියාව. ඒ ගැන කොහොමද දන්නේ?
ඒක පස්සේ කොහොම හරි මේ ලංකාවේ මිනිස්සු පරිවර්තනය කළා ජම්බුද්දීපේ කියන එකට දඹදිව. මේක හැබැයි මේක තිබුණේ දඹ. දඹේ නගින්දෝ පුතා කියන්නේ සිරිපාද යනකොට. මොකද්ද තියෙන්නේ සිරිපාද යනකොට? දඹේ නගින්, දඹගිර නගින්. ඒක නිසා අර ජම්බුද්දීපා කියන එක දඹගිර හැටියට. දඹ කියන්නේ මේ ගල් කන්ද. දඹ කියන්නේ ලොකු ගල් කන්දක්. ඒක නිසා දැන් ඔය මහ නෙරු කියන එක මහා මේරු වුණා. දඹගිර කියන එක දඹ දිව වුණා. හැබැයි දීපයක් නෙමෙයි ඉන්දියාව. ඉන්දියාවේ දීපයක් නෙමෙයි. ඒ වගේම සංයුක්ත නිකායේ තියෙන මං ඊයේත් කිව්ව අර ගංගා පියාල සූත්‍රයේ තියෙනවා ගංගා හතක් නැගිනිහිරට ගලාගෙන ගොසින් නැගිනිහිරින් මූදට වැටෙන ගංගා හතක් ජම්බුද්දීපේ තියෙනවා. ඉන්දියාවේ දීපෙකුත් නෙමේ එහෙම එකම ගඟක්වත් ඉන්දියාවේ නැගිනිහිරින් මූදට වැටෙන්නේ නැහැ. නමුත් මේ හෙළ දීපේ මේ වගේ ගංගා හතක් අද නැගිනිහිරින් මූදට වැටෙනවා. ගලෝය, හැඩෝය, හුලන්දාවය, කුමුක්කංගෝය, මණික් ගඟ, කිරිඳිඔය මේ ඔක්කොම නැගිනිහිරින් මූදට වැටෙනවා.
අවසරයි. ඔය සිද්ධාත්තාන හතර දා සූර්ය වේදි අපි මම වැඩසටහන සම්බන්ධ වෙලා ස්ථාන හතර වන්දනා කරන්න ගියා. ඊට පස්සේ ගියා පළවෙනි වතාවනකොට ජයසිරි මහ බෝධින් වහන්සේ වැඩ ඉන්න තැන ස්වාමීන් වහන්සේලා කිව්වා මේ යම් පිරිස් බොහෝ පිරිස් සංයම් දින වල වැඩි වෙනවා. එක් දවසක් මේ සෙනගේ වැඩි වෙලා එක තරුණ මහත්මෙක් රන්වැට උඩින් පැනලා ගිහිල්ලා බෝධිය වන්දනා කරා. ඒක ඒගොල්ලෝ ඒ ස්වාමීන් වහන්සේට කලකිරුණා. ඒ වගේම ආය මතක් කරන්න ඕන අපේ පිංගුතුන් මේ මුදල් ගැට ගහනවා. සමහර අය වාහනවල ගැට ගහනවා. ආර්ථි මන් දන්නේ නැහැ. ගහක් තිබ්බත් ගැට ගහනවා. දෙවියන්ගේ කරෙක් ගැට ගහනවා. ඉතින් ඕවාගේ ගිහිල්ලා අපේ ලුම්බිනිය මේ තෙල් දෙනී එතන තියෙනවා සිදුහත් කුමාරයා නෑව තැන කියලා තැනක්. ඒකේ වතුර තියෙනවා. ඉතින් මම පරිවෙනතාවක් ගියන් පස්සේ එක් මහත්මෙක් කිව්වා එක් අම්මා කෙනෙක්ගේ මේ කකුල් අමාරු වෙලා ඒත් වතුර ටිකක් ගෑව සනීප වුණා කියලා කිව්වා. ඉතින් මාත් එක්ක 30ක් වන්දනා කරන්න ගියා. මම ඒ 30ට කිව්වේ නැහැ මේ විස්තරේ. මොකද එක එක කෙනා
අත දාලා හොදන්න ගියොත් එතන අපිරිසිදු වෙනවානේ. ඩ්‍රයිවර් මහත්තයා ළඟට ආවා. මම ගෝ මහත්තයා මේකයි මෙතන සිද්ධිය කියලා. එතුමා කරේ මේ මාස ගාණක් එල්ලි අමාරුවක් තිබිලා තියෙනවා. ඒ වතුර අරන් ගාගත්තා. ඉතින් ගමන මැදක් හැමෝට මේ ලෙඩේ සුවයි කියලා කිව්වා.
ඉතින් දැන් ඔක්කොම ඇයි දන්නේ වතුර හොයලා. ඒවා తాවකාලික පැලැස්තර පිළියම්. ඒ නිසා ඔය ස්ථාන හතරට යා යුත්තේ පඳුරු ගැට ගන්න, ලෙඩ හොඳ කරගන්න, తాවකාලික යහපතක් කරගන්න නෙමෙයි. බුද්ධ ශක්තියට අනුගත වෙන්නට.
ඒ අවසරයි මම මේ දැනුවත් වෙන්නයි මතක් කරේ. අපි නිවේදක මහත්තයා මේ භාවනා කරන තැන් වලින් දැනුවත් කරන වඩා හොඳයි. දැන් මේ ජලයට දාලා තියෙන මුදල් පඳුරු.
ඒවා වැරදි. දැන් පඳුරු කියන්නේ පඳු උර. දැන් ඒ කාලේ මේ චෛත්‍ය විහෙර විහාර හැදුවාම දායකයෝ ඒවා පඳු කියන්නේ ප්‍රතිසංස්කරණය කරන්න උර දුන්නා. පඳු ප්‍රතිසංස්කරණය කරන්න, පවත්වාගෙන යන්න, පාට ගන්න, ප්‍රතිසංස්කරණය කරන්න උර දුන්නා. ඒ කියන්නේ උදව් කළා. ඒ නිසා පඳු උර කියන්නේ ඒ සිද්ධස්ථාන, ඒ ස්ථාන පවත්වාගෙන යන්නට කරපු උපකාර. අද වෙනකොට මිනිස්සු මේ පඳුරු බෝගස්වල ගැට ගහනවා, ලිං වලට දානවා, තව නොයෙකුත් තැන්වලට ඔය රුපියල් 2, 10, 15 කොලකාසි දෙකම දානවා. ඒක නෙමේ පඳු උර කියන්නේ. යම් තැන්වල සිද්ධස්ථානවල පඳුරු පෙට්ටියක් තියන්න පුළුවන්. ඒ තිබිය යුත්තේ සල්ලි එකතු කරන්න නෙමේ, ඒ සිද්ධස්ථාන, ඒ පූජනීය ස්ථානවල කැඩුම් බිඳුම් තියෙනවා නම් ඒවා අර වැස්සට අහුවට තැමිලා ගිහිල්ලා ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයට පත් වෙනවා නම් එන්න ඒක සඳහා උර දෙන්න උදව් කරන්නයි පඳු උර දෙන්නේ. පඳුරු දෙන්නේ නැතුව ගැට ගහන්න, වෝගස්සුල ගැට ගහන්න නෙමෙයි. බාරහාර වෙන්නේ අද මිනිස්සු පඳුරක් ගැට ගහ. නමුත් ඒක කිසි අර්ථයක්, ධර්මයක්, තේරුමක් නැතිව කරන වැරදි දෙයක්. පඳුරු බෝගස්සුල ගැට ගහන්න එපා. කොහෙවත් ගහක මේ වගේ තැනක එහෙම පඳුරු ගැට ගහ ගන්න එපා. ඒක යම් සිද්ධස්ථානයක් තියෙනවා නම්, ඒ සිද්ධස්ථානේ පඳුරු පෙට්ටියක් පිං ගැටයක් තියෙනවා නම් ඒකට දාන්න ඕන. ඒ පන්සලේ ස්වාමීන් වහන්සේ හෝ ඒ දායක සභාව හෝ ඒ පඳුරු අරගෙන ඒක ප්‍රතිසංස්කරණය කරගත්තොත්. එහෙමයි වෙන වැරදි වැඩකට භාවිතා කළොත් ඒ පුද්ගලයෝ ණය වේ. ඒකත් තේරුම් අරගන්න අවශ්‍යයි. ඊගාවට අපේ ස්වාමීන් වහන්සේ කිව්වා අර රන් වැටක කතාවක්. ඔය බෝධීන් වහන්සේ, ඔය හිරිවඩුන් ඉන්න බුද්ධත්වයට පත් වූ ඒ සිරි වැඩවුණු බෝධිරාජයන් වහන්සේ ගාව 2009-2008 වෙනකොට කිසිම තාපයක්, වැටක්, රන් වැටක් කිසිම ආකාරයේ ආවරණයක්, තාපයක් තිබුණේ නැහැ. තන් සහ මුලින්ම බෝධීන් වහන්සේ වජ්‍රාසනයත් බොහොම සියුම් සුදු වැලි තලාවක් තිබුණේ අර අරිය පර්යේෂණ සූත්‍රය කියලා තියෙන රමණීය වැලි තලාවයි තිබුණේ. ඒ වැලි තලාව තිබුණු ඒ රමණීය භූමිය අපේම යම් යම් දායකයෝ මේ කතාව අහපු භක්තියෙන්, මෝඩ ගුඩ භක්තියෙන් ඔද වැඩුණු පිරිස් රන්වැටවල් හැදුවා. තාප්ප ගැහුවා, ගේට්ටු දැම්මා. ඉතින් ඒකට අර එතන හිටිය වැරදි ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඕවට උදව් උපකාර කළා, සල්ලි හම්බ කළා, ණය වෙලා කර්මයක් කරගහගෙන දැන් එතනින් ඉවත් වුණා. ඉතින් ඒක නිසා මුල් යුගයේ කවදක්වත් ඔතන ගේට්ටු තිබුණේ නැහැ, වැටවල් තිබුණේ නැහැ, තාප්ප තිබුණේ නැහැ, බාධක තිබුණේ නැහැ. ඕන කෙනෙකුට ගිහිල්ලා අර රමණීය වැලි තලාවේ තිබුණු ඒ බෝධීන් වහන්සේ වජ්‍රාසනය වැඳ පුදා ගන්න අවස්ථාව තිබුණා.
අවසරයි මේ අපේ පිංගුතුන් දැනුවත් වෙන්න මම කියන්නේ. ඊළඟට අපේ අය ඒ ගම්මානය පාස නැත්නම් නගරය පාස තියෙන බෝධිවල මේ එක එක අපල, ඒ කියන්නේ රම්මියාගේ රාහුල අපල දුරු වෙන්න, අමරගේ අඟහරු අපල දුරු වෙන්න කියලා පොඩි ගහලා එල්ලනවා. අර බෝධිවලට කරන හානි අර බෝධියට කරાવીද කියලා හැඟීමක් තියෙන නිසා මේ
පිටින් ඒ බෝධියට එහෙම හානියක් කරන්න බෑ, ඒක ධර්මතාවයක්. නමුත් මේක දැන් ඔය බෞද්ධයෝ නොදන්නා කමින්, දැන් නොදන්නා කමින්වත් නෙමෙයි මේක. මේක ඔය කපුරාලලා වගේ යම් ස්වාමීන් වහන්සේලා තමයි මේ බෝධි පූජා ඔය අපල දරුවෙන්නේ. ඔය රාහුගේ අපල, ගුරුගේ අපල, සෙනසුරු අපගෙල් දුරවන්න අර නක්ෂත්‍රකාරයොත් කපුරාලලත් කපුරාලල හැටියට වැඩ කරන හාමුදුරුවොත් යම් යම් ඔය ඕවගේ අර අපල දුරවෙන්න බෝධීන් වහන්සේට බෝධි පූජා කවි පොත් ලියලා හදලා ගීතිකා යාතිකා හැටියට කියන ඒවා ධර්මයක් එතන නෑ.
එහෙම අපල දුරවීමක් නෑ.
අපල දුරවීමක් තියෙනවා හරියට තමන්ගේ හිතේ රාගය, ద్వේෂය, මෝහය ඉවත් කරගන්න. එහෙමනම් අපල සුළු වෙනවා. එහෙමනම් සඵල වෙනවා. අපල කියන්නේ අයහපත් ඵල. අයහපත් ඵල එන්නේ රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා. දැන් ඊට කොච්චර හොඳද ඔය මිනිසුන්ට ඉගෙනුවා නම් ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර සත්‍යක්‍රියාවක් අදිෂ්ඨානයක් පිරිසිදු චේතනාවක් ඇතුව සත්‍ය ක්‍රියාවක් කළා නම් ඔය සියලු අපල වලින් දුරු වෙනවා. ඔය රාගය, ද්වේෂය, මෝහය දුරු වුණා. ඒ පරමාර්ථ ධර්මයේ උගන්න නැතුව පඳුරක් ගැට ගහලා කීයක් හරි හොයාගන්න පුළුවන්නේ. පඳුරක් ගැට ගහුවාම කීයක් හරි හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් අර ඒකට එක්කහු කළා බුදුගේ අපල දුරු වේවා, සඳුගේ අපල දුරු වේවා, සෙනසුරු අපල දුරු වේවා. මේවා ඔය පස්සේ කාලෙක අටුවා ටීකා ටිප්පණිකාරයන්ගෙම කපුරාල ළඟෙම වැඩ.
අවසරයි, මම ඉන්නේ තැන අපේ කැපකරු මහත්තයෙක් ඉන්නවා. එතුමා මේ සද්ද විකාශන දාලා පිරිත් දාන්න ලැබුණ මොකට පමා වෙන්න කියලා කිව්වා. ඒකට හේතුව තමයි නගරෙට ගියත් තැන් තැන් වලින් පිරිස් සජ්ජා වෙනවා, ඊළඟට පල්ලි වලින් එක එක කෑගෙන එනවා. එතන මම මේ ගිහිල්ලා පිරිත් දාම්මන් පස්සේ පරිසරයට නැත්නම් විශ්වයට ඒක හානිකරයක්ද කියලා පොඩ්ඩක් දැනගන්න.
මෙහෙමයි, මේවා තරඟෙට දානවා නම් දැන් අපි හිතමු ඔය වංශලේ තියෙන ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මුළු ගමටම ඇහෙන්න පිරිත් දානවා. දැන් මේ විභාගෙට ලියන ළමයි ඉන්නවා, උදේ පාඩම් කරනවා. මේ ළමයින්ට ඕක බාධාවක් වෙනවනම් යම් කිසි ආකාරයකට යම් යහපත් ක්‍රියාවක් කරන කෙනෙකුට මේකෙන් අයහපතක් වෙනවනම්, මේක බාධාවක් වෙනවනම් ඒ පුද්ගලයන් තුළ ද්වේෂය ඇති වෙනවද? ඇති වෙනවනම් අර පිරිත් දැමීම අපි පාන කරන්න ඕන, ඉවත් කරන්න ඕන. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ අරිය තුන්හි භාව. දැන් ඔය අරිය තුන්හි භාවයට මේ පිරිත් සද්ද විකාශන ධර්ම ස්වරූපයෙන් දාන එක විරුද්ධයි. අරිය තුන්හි භාවය නැති වෙනවා. දැන් භාවනාන යෝගින් යම් කෙනෙක් භාවනා කරනවා නම් එතන අර අරිය තුන්හි භාවය නැති වෙනවා. මේ වගේ සද්ද විකාශන යන්ත්‍රයක් දැම්මහම එනිසා බුදුහාමුදුරුවෝ කොහේවත් මේක සංගීත සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. මේ සද්ද නගා, මේ හඬ නගා, මේවා යාතිකා ගීතිකා හැටියට කියවා කියවා ඉන්න නෙමෙයි මේවා තියෙන්නේ. මේවා භාවිතයට ගන්නයි. භාවිතයට ගන්නවා කියන්නේ ආනපාන සති සමාධිය හැටියට භාවිතා කිරීම.
අවසරයි. ඊළඟට මම එක ගෙදරකට ගියා අපේ බෞද්ධ ගෙවල් වලට. එක පුංචි පුතේ කවුරුදු 10ක් 12ක් අතර ඇති. ඒ ළමයාගේ කොට්ටයට තියෙනවා මම ඊයේ දෙවියන් ගැන ඇහුවා. අදත් එක දෙවිය ගැන තමයි අහන්න මේ ඇහත්ටි. ඒ පොතේ තියෙනවා ඉන්න දෙවියොන්ගේ හොඬේ තියෙනවා අලියාගේ වගේ කන් තියෙනවා පාද තියෙනවා එසා මුදලාලි කෙනෙක් වගේ බඩ තියෙනවා. ඉතින් ඒ පොත එහෙම තියාගෙන මම ළමයි ඇයි ඔක පොතේ මේ තියානින්නේ දැන් ළමයාගේ අම්මා තාත්තා ගුරුවරු. ඉතින් අම්මා තාත්තා කියලා තියන මේක හිස් මේ තිස්සෙම පොට්ටයට තියාගෙන මට මේ නුවණ දෙන්න නුවණ දෙන්න කියලා ඉල්ලා හිටින්න කියලා. එතකොට මේ නුවණ දෙන්න පුළුවන් දෙවියෙක්ද මන් නම් දකින අසරණයි කියලා.
ඕක මේ Hindu ඝන දෙවි සංකල්පයනේ. Hindu බලපෑමක්. ඒ කියන්නේ ඔය ඉන්දියාවෙන් ආපු Hindu දේවිවරු තමයි ඔය ඝන දෙයියෝ පට්ටිනි දෙයියෝ කතරගම අර කන්ද ස්කන්ධ පුරාණය විෂ්ණු පුරාණය ඔය සියලු දේ මේ ඉන්දියාවෙන් ආපු වැරදි දේව Hindu දේව සංකල්ප. ඒක එදා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ කාලේ ඉඳන්ම ඔය දේව සංකල්ප මහායානික සංකල්ප මේ රටට මේ මෝඩ මිනිස්සුන්ට ඕක ගෙනල්ලා පැළකලා. ඒ නිසා අද ඔය පත්තිනි දේව මෑණියෝ ඒ වගේම කතරගම දෙවියන්ගේ උපන් දිනේට මේ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා මිනිස්සු ගියා. මිනිස්සු හිතා ගන්න බැරි තරමක් ගියා කතරගම දෙවියන්ගේ උපන් දිනේට. මොකෝ එක නක්ෂත්‍රකාරී කිව්වා මෙන්න කතරගම දෙවියන්ගේ උපන් දිනේ. ඉතින් ඒවට මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන්. හැබැයි ධර්මඥානයක් දහම් දැනුමක් තියෙන කිසි කෙනෙක් ඔයට ඔය දේව සංකල්පවලට රැවටින්නේ අත්තාහි අත්තනෝනාතෝ කොහිනාතෝ පරෝසියා දන්නෝ. ඒ නිසා කිසි දෙවියෙකු උවමනා නොවේ කියලා සින්දුවකුත් තියෙන්නේ. අපිට අපිම තමා දෙවියෝ. වෙන කවුරුවත් දෙවියෝ වෙලා අපිට උපකාර කරන්න බෑ. අපි ගාවයි දෙවියෝ ඉන්නේ. දෙවියෝ ඉන්නවා අපි ආනපාන සති සමාධියේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් භාවිතයට ගත්තොත් දෙවියෝ අපිට යට වෙනවා. දෙවියෝ අපිට උදව් කරනවා. ඒක තේරුම් ගන්න ඕනේ.
අවසරයි. එතකොට අපි ওই බස්වල ඈත යනකොටත් බෞද්ධ පරිසරය තියෙන්නේ. ඒ පරිසර ගම්මානවල ඉදිරියේ පාරේ ඔය ඝන දෙයියෝ කියන රූප මවලා තියෙනවා හදලා තියෙනවා.
හැබැයි
වට පිටාවේ
ඒවයින් මේ සමාජය මේ සමාජයට කවලා තියෙන වැරදි අදහස්. හැබැයි ඕවා නක්ෂත්‍රකාරියොත් ඕවට මේ අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා තුඟක් ලොකුවට උදව් කරලා තියෙනවා. බෞද්ධ ස්වාමීන් වහන්සේලා තමයි ඝන දෙයියන්ටත් වඳින්න උගන්වලා ඒක හරි කියලා දීන. නක්ෂත්‍රකාරයෝ තමයි ඌව පටන් ගත්තේ. දැන් මේ ඝන දෙයියන්ගේ පිහිට අරගෙන විභාග පාස් කරන්න හදනවා මේ පාඩම් කරන්නේ නැහැ. පාඩම් නොකළ ඝන දෙයියන්ගේ පිහිටෙන් විභාග පාස් වෙයි. ඒක අර පාඩම් කරන්නේ මොකක්වත් නැහැ. හොරගම් කළා විභාග පාස් වෙන්න වැඩ වගේ වැඩ. ඉතින් හොරගම් කළා විභාග පාස් වෙන්න ඕනේ නැහැ. තමන්ගේ හැකියාවට අනුව තමන්ගේ ශක්තිය අනුව පිරිසිදු විදිහින් ආත්ම විශ්වාසයෙන් ආත්ම ශක්තියක් ඇති කරගෙන මේ ධර්මතාවය සත්‍යක්‍රියා බලයෙන් විභාගයට හිටින්න විභාගයට පාඩම් කරන්න විභාගයට පෙන්නේ සිටලා තමන්ගේ හැකියාව පෙන්නනවා මිසක් අර බාහිර බලවේගකින් අනුන්ගෙන් ගත්ත දෙයක් බොහොම තාවකාලික වෙන්න පුළුවන්. ඒවෙන් වැඩක් නැහැ. අර කොපි කරලා ගත්තාම එතන විභාගයේ දා පාස් වුණාට වැඩකට ගියාම රස්සාවකට ගියාම එතෙන්දී ඒක කරගන්න බැරි වෙනවා. ඒ දෙයියෝ එන්නේ නැහැ එතෙන්ට. ඒක නිසා මේවා අපේ බෞද්ධ සමාජයට අර මෝඩ ගුඩ බෞද්ධයන්ට බුද්ධාගංකාරයන්ට මේවා පුරුදු කරලා පුහුණු කරලා උගන්නලා දීලා සමහර අම්ලට අටලත් මේ වගේ දේවල් වලට කරනවා. දැන් විභාගෙට ඉස්සෙල්ල දවසේ අර බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා පිරිත් නූලක් බැඳගෙන තමයි එන්නේ. එක්ක දේවාලෙට ගිහිල්ලා පඳුර බැඳලා තමයි එන්නේ. ඒවා වැඩක් නැහැ පාඩම් කළොත්. හිතේ ආත්ම ශක්තිය තියෙනවා නම් හිත පිරිසිදු නම් තමන් වැඩ කළා නම් තමන් විභාගෙට පාස් වෙන්න.
අවසරයි පුංචි කාලේ ඉඳලම දැන් ගණදීයුනේ ඇසුරු කරන්නේ. එතකොට ඒ කෙනා ඒ ඉදිරිපිට හැමතිස්සෙම ගණදීයු සංඥා වෙනවා. ඒ ළමයා හදිසි මැල්ලා ගියොත් කුසකෙප දෙන්න ගණදීයු වගේම හදිසි නම්
ඒ වගේ වෙන්න පුළුවන්. උපාදානය කරගෙන තියෙන ගණදීයු නම් ඒ වගේ උපදී. ඔය ඒක
ගණදීයු ඉන්නවද දන්නේ නැහැ ලෝකේ.
ඔය අලි හැටියට ඉන්න අලියෙක් නේ ගණදීයුන්ගේ පින්නන්නේ.
ඒ අවසරයි.
හොඳයි තව විනාඩි 10යි තියෙන්නේ. අපි 11ට නවත්තනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ හෙළ ගොවිතැනේදී අපි මේ අපේ දේශීය විවර්ග වලට බුද්ධ භෝග කියලා කියනවා.
ඔව්.
ඒකේ මේ පොඩි අදහස මොකක්ද?
ඔය ඒකේ ගැඹුරු අදහසක් තියෙනවා. ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව, ලෙඩ බව ආපිච්චම් සියල්ල උදුරා දමන්න ඒක උපකාර වෙනවා. ඒක ඔය ලෙඩ රෝග බොහෝ දේයක් හිතෙන් කයෙන් උදුරා දාන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඒක බුද්ධ භෝගයක් ලෙස පැරණි හෙළ වැසියු සැලකුවා.
සේසෝනා සබන්සේ පෞගිදාසක වැදෑරුවා මේ අර හරක් කටු පොහොර හැටියට ගන්නවා කියලා. එතකොට ඉස්සර නම් අපි හරක් ස්වභාවිකව මැරිලා තමයි.
ඔව් ඉස්සර ස්වාභාවිකව මැරිච්ච හරක්ගේ කටු හරක්ගේ විතරක් නෙමෙයි ඕනම සත්වයෙකුගේ කටු තම කුඹුරු වලට පෝර හැටියට දැම්මේ.
හැබැයි දැන් ස්වාමීන් වහන්සේ මේ අදහස් දස වද දීලා වරණ හරකුගේ කටු තමයි දැන් තියෙන්නේ.
ඉතින් ඒක පස්සේ කාලෙක ආපු මේව එකක් නේ.
එතකොට ඒවා දැම්මට කමන්නේ නැද්ද?
ඉතින් දැන් මැරුණට පස්සේ ඔය දැම්මට වන්නේ නැහැ. දැන් ඔකේ තියෙන ආපෝ තීජෝ වායෝ පටි විමිසක් වෙන මොනවද?
එහෙම විශේෂක් එහෙම
කවදාහරි ඔය හරක මැරෙනවා. ඉතින් මිනිසුන්ම මරලා මස්ටික අරගෙන කටු තියෙන කටු කොහේ හරි පොළොට පස් වෙලා යනවා. ඒ පස් අර කුඹුරට දැම්මට ඒකේ ප්‍රශ්නයක් නැහැ.
තවත් ප්‍රශ්නයක් තියෙන සයිනස් ඔය අපේ දේශීය විවර්ග වල සුවඳල් කියලා වගේ තියෙනවා විවර්ග. සමහර අය කියනවා ඒවා මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට
අදිෂ්ඨාන පහළ වුණා කියලා නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේ වගේ විවර්ග මේ හෙළබිමේ අතීතේ පටන්ම පැවතුණා.
කොච්චර කාලයක් තිස්සේ වගේ
තමයි. මේක හිතා ගන්න බෑ. මේ කාශ්‍යප කකුසඳ බුද්ධ කල්පවලටත් පෙර පටන්ම මේ නැගිනිහිර පළාතේ රුහුණේ මේ ජම්බුද්දීපේ ප්‍රදේශයේ ඔය වගේ සහල් වර්ග විවර්ග බුද්ධ භෝග පැවතුණා.
අවුරුදු ගානෙන් කිව්වොත්
සමහර විටක මේක ලක්ෂයකට කිට්ටු වෙන්න පුළුවන්. ඒත් තිබුණා.
ඒ වුණාට කියන්නේ නම් ස්වාමීන් වහන්සේ 6000ක් වගේ කියලා කියන්නේ. නෑ ඊටත් වැඩි.
නෑ ඊට උඟ වැඩි. දැන් ඒ විද්‍යාඥය හොයාගත්ත දේනේ අවුරුදු 6000ක් විතර යනකොට වී ඉබේම දිනලා පස් වෙලා යනවා.
ඒ සංජාතල් කියලා දැන් මිනිස්සු
ඒ සංජාතල් නෙමෙයි මේ ඇල්වි තමයි අද සංජාතල් කියලා කියන්නේ.
ඒක මේ සෝගම් එකක් කියලා තමයි කියන්නේ.
සෝගම් වර්ගයක්. ඒක ඇල්වි. දැන් ඉස්සර මේ රටේ තිබුණ ඇල්හාලේ බතක් උයා.
ඒ කියන්නේ සොඳල් නේද සයන?
නෑ.
සොඳල් වගේ
නෙමෙයිද? නෑ. ඒක ඇල්හාල්. ඒක ගොඩ හැදෙන ජා.
සොඳල්ලුත් ගොඩ හැදෙන එකක් තමයි.
සොඳල් ඔව් සොඳල් වල නමුත් වතුර ඕන සොඳල් වී ගහක් ඔය ඇල්වි කියන එක අර බඩේිරුංග වගේ ඊටත් ලොකු උග්ගහ වගේ ගහ.
ඒවා දැන් ලංකාවේ නැද්ද?
තියෙනවා. ඇල්වි ඕන තරම් තියෙනවා දැන්. මේ ඊය හවස මේ කැඳකුත් දුන්නේ ඇල්වි කැඳක් කියලා.
වංශල් දීර්ඝශනක.
අවසරයි.
තව එක ප්‍රශ්නයක් දෙකක් විතරයි අහන්න පුළුවන්.
අරහතුන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කරගෙන යමේදී
11ට නවත්තන්න ඕනේ. අහන්න ප්‍රශ්න.
දේශනා අවසන් කරනකොට ලංකාවේ ඉතිහාසය ඉදිරිපත් කරමින් ඇවිල්ලා නතර වුණේ දෙවුන්දර. අද එතන
මොනක්වත් තේරෙන්නේ
නැහැ. ඊයේ ඔබ වහන්සේගේ දේශනාව නතර වුණේ උදේවල් විදේශනා නතර කරගෙන ආවේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව දෙවුන්දරට ගිහිල්ලා නතර වුණේ. එතනින් ආරම්භ කරන්න කියලා ඉතින් කරුණාව ඉල්ලා හිටිනවා.
ඉතින් තාම නතර වෙලා නැහැ. ඉදා ඉඳන් අද වෙනකම්ම ඇහිලා තියෙනවා. තව ඉස්සරහටත් යනවා.
ඒ ප්‍රකාශය අහන්න කැමතියි.
මොකක්ද අහන්න තියෙන ප්‍රශ්නේ?
පුල්වන් දෙවියන් ගැන සඳහන් කරන තැනදී නතර වුණා.
ඔව් ඉතින් ඒ වගේ. ඉතින් නොයෙක් මිනිස්සු ඊට පස්සෙත් ඔන්නම් මම තව කියන්නම්. දැන් ඔය කැලණි ගඟේ ඔය පූගොඩ කොස්ගම අතර තැනක ඒ කාලේ තිබුණා රන්වල කියලා තැනක්. මේ රන්වල ගඟේ ඔරු ඒ කාලේ පාලමක් තිබුණේ නැහැ. ඔරු බාරුවල මිනිස්සු එගොඩ මෙගොඩ උනේ අර සියනෑ කෝරලෙන් එහා පැත්තේ සල්පිටි කෝරලෙට. මේ එගොඩ මෙගොඩ වෙන මිනිස්සු අර කැලණි ගඟේ හිටපු ගමන් ගම් වතුරේ එනවා. ගම් වතුරට බොහෝ මිනිසුන්ව ගහගෙන ගිහිල්ලා මැරුණා. අතීත කාලේ ඉඳන්ම මැරුණා. මේ රන්වල තොටුපළට ආවා. තොටුපළේ තොටියෙක් හිටියා. රන්වල තොටියා. මේ තොටියා තමයි ඔරුවෙන් මිනිසුන්ව එගොඩ මෙගොඩ ගෙනිච්චේ. මේ තොටියා ඊට පස්සේ ඒ තොටියා සේවය කරපු අවුරුදු 28ක් වගේ කාලයක් ඒ තොටුවේ ඔරුපලේ ඔරු පැද්දලු කිසි මිනිහෙක්ව මැරෙන්න ඉඩ දුන්නේ නැහැ. ගම් වතුර ගහගෙන ගිහිල්ලා ඒ සියලු මිනිසුන්ව බේරුවා. බේරුවට පස්සේ ඒ තොටියා මිය පරලොව ගියාම ඒ ප්‍රදේශයේ මිනිස්සු ඒ තොටියාව දේවත්වයට උස්සලා දෙවි කෙනෙක් සේ සලකලා අද රන්වල දෙයියෝ දේවාල තියෙනවා ඔය අවිසාවෙල්ල කොස්ගම පුවප්පිටිය පූගොඩ කිරිඳිවැල්ල පාදුක්ක හංවැල්ල මේ හැම පැත්තකම පස්සනාහිර පළාතේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කේ සියලු තැන්වල අද තියෙන්නේ රන්වල දේවාල. එතකොට මේ අවුරුදු 50කට 60කට පෙර හිටිය මිනිස්සෙක් මැරුණට පස්සේ මිනිස්සු දේවත්වයෙන් සම්මත කරගත්තා. අද දෙවියන්සය සලකනවා. ඉතින් ඒ වගේ තමයි ඒ කාලේ ඔය ගම්බාර බොහොම හොඳ මිනිස්සු හිටියාම ඒ මිනිහා මැරුණාම ගම්බාර දෙයිය වුණා. අර හදි හූනියන් කරපු මිනිස්සු මැරුණාම හූනියන් දෙයියෝ. මේ වගේ මින්නේරි ඒ රජු මැරුණාම මින්නේරි දෙයියෝ වුණා. ඔවගේ මිනිස්සු සම්මත කරගත්ත දෙවියෝ තමයි අද ඔය ලංකාවේ මිනිස්සු අදහන සියලු දෙවියෝ. මිනිස්සු සම්මත කරගත්ත දෙවියෝ උත්පත්ති දේව නෙමෙයි. බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ තික නිපාටි කිව්වා දෙවියෝ වර්ග තුනක් ඉන්නවා. එකක් සම්මත දේව, දෙක උත්පත්ති දේව, තුන විසුද්ධි දේව. දේව කියන්නේ ද්වේෂයෙන් වෙන් වූ. උත්පත්ති දේව කියන්නේ එහෙම දෙවියෝ ඉන්නවා. මිනිහෙක් මැරුණාම ඒ පුද්ගලයා බොහොම ද්වේෂයෙන් වෙන් වූ, මෙත්තානුස්සතිය වැඩි වූ, මෛත්‍රී සිතක් මෙත් සිතක් තියෙනවා නම් ඒ පුද්ගලයා දේවත්වයටපත් වෙනවා. ඒ පුද්ගලයා උත්පත්ති දේව. අර යම්කිසි සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි වැඩ කරලා මිය පරලොව ගිය රජවරු මිනිස්සු හැම තැනකම සම්මත දේව හැටියට එදා මිනිස්සු අද මිනිස්සු හෙටත් ඒක කරනවා. සම්මත දේව කියලා කොටසක් සම්මත කරගන්නවා. ඒක මිනිස්සු විසින් සම්මතයක් පවත්වාගෙන යනවා. ඒ වගේම විසුද්ධි දේව කියන්නේ අරහත්ත්වයටපත් වූ අරහතුන් වහන්සේලා තුල කිසිම කෙනෙක් කෙරෙහි ද්වේෂයක් නැහැ. ඒක නිසා විසුද්ධි දේව. ඒක නිසා අර ද්වේෂය සහමුලින්ම තොර වූ අරහතුන් වහන්සේලා විසුද්ධි දේව. ඒක අංගුත්තර නිකායේ තික නිපාතේ පැහැදිලිව මේ දේව වර්ග තුන් කොටසක්. දැන් අද ඔය අපේ ලංකාවේ අදහන විශ්වාස කරන දේවාල හදලා තියෙන පූජාවට්ටි තියෙන සියලුම දේවාල සම්මත දේව කොටසට මිනිස්සු අතීතයේ සම්මත කරගත්ත දේවල්. හැබැයි අපි සියලු දෙවියන්ට පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි. මොකද මිනිසුන්ට පින්කමක් කරගන්න පුළුවන්, පින් දෙන්න පුළුවන්, දෙවියන්ට පින් ගන්න පුළුවන්. ඒ නිසා මිනිසු සියලු දෙවියන්ට පින් දෙන්නට ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. එකක් තේරුම් ගන්න ඕන. හොඳයි. තව හුඟක් දේවල් ඉතින් කියන්න තියෙනවා. තව මාසයක් දෙකක් අවුරුද්දක් කිව්වත් ඕක ඉවර වෙන්නේ
නැහැ.
මේ අවසාන ප්‍රශ්නේ හොඳයි. අවසාන
ප්‍රශ්නේ. බුද්ධ පූජා පැවැත්වීමේදී පන්සිල් දීම ගිහියකු විසින්
කමන්නේ කවුරු දුන්නත් පන්සිල්. ඒක වරදක් නැහැ. හරි.
කරු ආරාධනස අප ගණන් කරන මේ ප්‍රශ්නෙට කෙටි පිළිතුර දෙයක් සපයන්නේ. ඔබ වහන්සේ විසින් දේශනා කරනද මේ පරම්පරිත සිරි සද්ධර්මයේ මේ මග අපි නිවැරදිව අනුගමනය කරොත් අපි මෙතනින් සිය දුනායන් කවුරු ආනන්තරී පාප කර්මය කළා නැත්නම් මේ ජීවිත ගන්න අනිවාර්යෙන් සෝතාපත්ති ඵලයට අනිවාර්යයෙන්ම පත් වෙන්න පුළුවන්ද මොනවා හෝ
වාදයක් තියෙනවා. පත් වෙන්න පුළුවන්. ආනන්තරී පාප කර්මයක් කරලා තියෙනවනම් මේ වගේ මේ ධර්මයේ කියන තැනකට එන්නත් බෑ. ඒ කම්මා වර්ණයෙන් වෙනස් වෙනවා. කොහොම හරි බාධකයක් ඇහිලා ඉන්න වෙන්නේ.
අනිවාර්යයෙන්ම
මේ ධහම හරියට අහගෙන හරියට අනුගමනය කළොත් මේ ආනපාන සති සමාධිය අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතම්බෝ හැටියට ඕනම කෙනෙකුට මේ ධම් සභාවේ ඉන්න සියලු දෙනාට මගඵල ලබා ගන්න පුළුවන්.
මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි අප මහා ලෝතර බුදුරජාණන් වහන්සේ දේතනා කරු මේ පරම්පරිත සිරි සද්ධර්මයත් උන්වහන්සේ ජීවමාන කාලෙත් උන්වහන්සේ නැති කාලෙත් බුද්ධ ශ්‍රාවකයන් විසින්මයි වෙනස් කරේ. ඉතින් ඔබ වහන්සේත් මේ දේශනා කරුම් පරප්‍රිත සිරි සද්ධර්මයේ ඉදියට අපි අතින්ම විනාශයට ලක් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න අපි සිව්වනක් පිළිසිදිර අපේ කාර්යභාරය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
නෑ එහෙම මෙහෙමයි. අපිට කීයටවත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අපිට අපේ නිවන් මඟ විවුර්ත කරගන්නට උපකාර වන ආකාරයට අපි භාවිතයට ගන්න ඕනේ. අනික් අයගේ නිවන් මඟ විවුර්ත කරන්න පුළුවන් ආකාරයට අපිට පුළුවන් පමණින් ධර්මය ලෝකයට විවුර්ත කරන්න ඕනේ. නමුත් මේ ධර්මය නොයෙකුත් මිනිසුන් විසින් එදත් අදත් අදට වඩා බුදුහාමුදුරුවන්ගේ කාලේ තීර්ථකයෝ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ මේ වගේ බොහෝ විශාල පිරිසක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය එදා එදාම විකෘති කරන්න, විනාශ කරන්න, වෙනස් කරන්න, මිනිසුන් නොමග යවන්න එදත් කටයුතු කළා. අදත් මේ යම් යම් තීර්ථකයෝ බමුණෝ නිගණ්ඨයෝ වෙන වේශයක් අරගෙන ඇවිල්ලා මේ ධර්මයමයි අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් විකෘති කරලා ඒ පුද්ගලයෝ ආනන්තරිය පාප කර්ම කරගෙන සංඝ බීඩයක් කරගෙන අර අනාථ වෙලා කර්මෙ. ඒ නිසා කර්මෙ තියෙනවා, කම්මා වර්ණ තියෙනවා නම් මේ ධර්මය ගන්න බෑ. ධර්මයේ විකෘති වෙනවා. ධර්මය ඇහුවට ඔවා හෙන්නේ නැහැ. ඔවා අනුගමනය කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක මිනිසුන් අතින්මයි මේ බුද්ධ භව උද්දාරමන ධර්මය මතු කරන්නේ. මිනිසුන් විසින්මයි මේ බව සකස් කරගෙන බව උද්‍රා දමන්නට තියෙන ධර්මයේ විකෘති කළා වෙන අට්ඨය වැරදි අට්ඨයක් දීලා වැරදිසේ අර විකෘති වූ වෙනස් වූ අටුවා ටීකා ටිප්පණි දීලා ධර්මය අධර්මය කරන්නේ මිනිස්සුමයි. මේව දෙයියෝ හෝ භූතයෝ හෝ බලවේගයක් හෝ නෙමෙයි කරන්නේ, මිනිස්සුමයි ධර්මය මතු කරන්නේ, ධර්මය අනුගමනය කළා නිවන් දකින්නේ, ධර්මය විකෘති කළා වෙනස් කළා තමන්ගේ නිවන වහගන්න. ඉතින් ඒක නිසා හැමදාම එදා බුදුහාමුදුරුව හිටිය කාලෙත් ඊට පසුවත් අදත් හෙටත් මතුවටත් අනාගතයටත් ධර්මය තියෙනවා. මිනිස්සු ධර්මය අනුගමනය කළොත් නිවන් දකින්න පුළුවන්, ධර්මය වෙනස් කළොත් විකෘති කළොත් වැරදි තේරුම් අර්ථ ඇතුව ධර්මයේ දේශනා කළොත් මිනිසුන්ගේ නිවන ඒ කරන අයගේ විතරක් නෙමෙයි අනික් අයගේ නිවන වැහිලා. හොඳයි එහෙනම්. එහෙමනම් දැන් මේ පින්වතුන් දවස් හයක් තුල මේ ධර්ම දේශනා, මේ ධර්ම කාරණා, නොයෙකුත් ප්‍රශ්න, නොයෙකුත් විදිහේ ප්‍රශ්න අහලා, නොයෙකුත් ධර්ම කාරණා අහලා දැනගෙන තමන්ගේ හිත පිරිසිදු කරගත යුතුයි, කරගත හැකි. වෙන කාගෙවත් හිත පිරිසිදු කරන්න කරලා දෙන්න අඩුගානේ තමන්ගේ නෝන මහත්තයාගේ මහත්තයාගේවත් හිත එයා ඕන පිරිසිදු කරගන්න. අම්මා තාත්තගේ වුණත්. හැබැයි අපිට ඒ පිරිසිදු කරගන්න පාරමාර්ගය පිළිවෙත ප්‍රතිපදාව කියලා දෙන්න පුළුවන්. ඒ පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කිරීම හෝ අනුගමනය නොකිරීම ඔබේ වැඩක්. අනුගමනය කළොත් නිවැරදි පාර තමන්ගේ හිත පිරිසිදු වෙයි, පිරිසිදු වුණොත් යථාභූත ඥාන දර්ශනය ලැබෙයි, නිබ්බිදා තත්ත්වයට පත්වෙයි, මගඵල ලැබිලා සසර දුකෙන් සදහටම මිදී නිදහස් වෙන්න පුළුවන්. භාවිතයට ගත්තේ නැත්නම් අනුගමනය නොකළොත් කිය කිය වගේව සජ්ජායනා කර කර පිරිත් හැටියට ග්‍රන්ථ ධූරය පිරුවට සජ්ජායනා කළාට යාතිකා කළාට ගීතිකා හැටියට ගැව්වට ඒක භාවිතයක් නොවන බව, අනුස්සති අනුපස්සනා නොඇදෙන බව හොඳට නිවැරදිව තේරුම් ගන්න ඕන. අද සමාජයේ හැම තැනකම යාතිකා ගීතිකා හැටියට සජ්ජායනා හැටියට ගාත හැටියට පිරිත් හැටියට හෝ මේවා කියවා කියවා ඉන්නවා. අනුස්සති අනුපස්සනා වැඩෙන්නේ නැහැ ඒවැ. ඒ නිසා හොඳට අවධාරණයෙන් කියන්න ඕන මේ අනුස්සති අනුපස්සනා වැඩෙනවා කියන්නේ වර්තමාන මොහොතේ හිතේ උපදින, ඔබේ හිතේ උපදින, තමන්ගේ හිතේ උපදින වැරදි අනුසය ප්‍රහාණය කළා කිරීම අනුපස්සනා අනුස්සති. ඒක තේරුම් ගත්තා නම් ඇති. ඒ නිසා ඔබේ හිත පිරිසිදු වෙනවා වර්තමාන මොහොතෙම, නිබ්බිදා වෙනවා වර්තමාන මොහොතෙම. අනුස්සති අනුපස්සනා නිවැරදිව දැනගෙන මේ වචන දෙකේ තේරුම දැනගෙන ධර්මය භාවිතා කළු. ධම්මානුධම්ම පටිපදාවේ හැසින. ඒ සඳහා මේ සියලු පින්වතුන්ට මේ දින හයක භාවනා වැඩසටහනේ මේ දේශනා කළ ප්‍රකාශ කළ කරුණු සියලු දෙනාටම ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම උපකාර වේවා, උදව් වේවා, හේතුවා. ඊළඟට දැන් තව විනාඩි ගන්නකින් දානමය පින්කම 11 කාලට, ඊට පස්සේ 11 කාලේ ඉඳන් එක දක්වා විවේකයක් තියෙනවා. එකට ඒ යම් යම් පින්වතුන් සමාජයට යන්න ඕන කිව්වා එයාට යන්න පුළුවන් අනික කැමති පින්වතුන්ට මෙතෙන්ට පැමිණෙන්න පුළුවන් මේ සමාලෝචන සතියට සහභාගී වෙලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා ඒකටත් සහභාගී වෙන්න හොඳයි එහෙනම් පින් දෙන්න මේ ගාතාවන් කියන්න එතාවතා සම්බදම් පුණ්‍ය සම්පේ සම්බන්තු සම්බ සම්පත්ති සිටියා සම්බදම් පුණ්‍ය සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිටියා සම්බදම් පුණ්‍ය සම්පදම් සබ්බේ සත්තා සබ්බ සම්පත්ති සිටියා ඉදම් මේ හෝතු සුඛිතා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා ඉදං වෝ ඥාතීනම් හෝතු සුඛිතා තුනා ඉමිනා පුඤ්ඤකම් මාමේ බාලය සමාගම සතං සමා හෝතු යාම නිපාතිපත්ති.